අද අභිධර්මයේ පාඩමේ දෙවෙනි දවස. පළවෙනි දවසේ සාරාංශයක් කරන්න. ඒ සාරාංශය තමයි පරමාර්ථ ධර්ම හතරක් තියෙනවා. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියලා. ඒ පරමාර්ථ ධර්මයන් විස්තර කරන අභිධර්මයේ අටුවා පොතක් තමයි අපි පළවෙනියෙන් පටන් ගන්නෙ. මොකද අභිධර්ම පිටකය පටන් ගන්න අමාරු. ඒ නිසා අභිධම්මත්ත සංග්‍රහ නැත්නම් අභිධර්මාර්ථ සංග්‍රහය කියන ඒ අටුවා පොත පටන් ගන්නවා. ඒකේ පළවෙනියෙන්ම අපි කරන්නේ සිත්. සිත් 89ක් තියෙනවා. සිත් වර්ග 89ක් තියෙනවා. ඒ 89න් 8ක් ලෝකෝත්තර සිත්. ඒ කියන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ග සහ ඵල කියන සිත් 8 තමයි ඒ 8. ඊතුරු සිත් 81. අමතරව මේ 8 කියන ලෝකෝත්තර සිත් 8 ධ්‍යාන මට්ටම් පහකට බෙදන්න පුළුවන්. එතකොට 8 පහකට බෙදුවාම ඒක 40ක් වෙනවා. ඒ 40 මේ 81ට එකතු වුණාම 121ක් වෙනවා සිත්. සිත් කෙටියෙන් කියනවා නම් 89යි. ඒක විස්තර වශයෙන් කියනවා නම් 121ක් තියෙනවා. ඒ 89න් 54ක් කාමාවචරයි. 54ක් කාමාවචරයි. ඒ කියන්නේ මනුස්ස ලෝකයේත් අපායවලුත් දිව්‍ය ලෝකවලුත් ඉන්න ඒ ලෝකවල ඉන්න සත්වයන්ට නිතරයි තියෙන සිත්වලට කියන කාමාවචර සිත් කියලා. ඒ කියන්නේ කාමයේ සහිත ලෝකවල වල සිත්. ඒවා 54ක් තියෙනවා. රූපාවචර කියලා කියන්නේ රූප තියෙන බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. එක බ්‍රහ්ම ලෝකයක සිත් හටගන්නේ අසඤ්ඤ සත්වය කියලා කියන්නේ. ඉතුරු 15 වැඩිපුර ඇති වෙන සිත්වලට කියන රූපාවචර සිත් කියලා. එහෙම සිත් 15ක් තියෙනවා. හදට 54යි 15යි. අරූපාවචර කියන රූප නැති බ්‍රහ්මලෝක හතරේ උඩම තියෙන සක්වලේ උඩම තියෙන බ්‍රහ්මලෝක හතරේ සිත් 12ක් ඇති වෙනවා. නිතර බහුලව තියෙන සිත් 12. ඒ 54යි 15යි 12යි කියලා කියන්නේ 81යි. එයට ලෝකෝත්තර හිත් 8 එක්ක වුණා 89යි. කාමාවචර සිත් 54, සෝභන සිත් කියලා 24කටත්, අසෝභන සිත් කියලා 30කටත් බෙදෙනවා. සෝභන කියලා කියන්නේ දකින්ද තියෙන්ද සුදුසු ප්‍රියමනාප කියන එකයි. ඒ සෝභන සිත් 24 තමයි පටන් ගත්තේ නෑ, ඒවට තියෙන කුසල් සිත්. අසෝභන සිත් 30 තමයි අපි පටන් ගත්තේ. දැන් ටික ටික මේ බෙදාගෙන පල්ලෙහාට යනවා. අසෝභන සිත් 30ක් තියෙනවා. ඒ අසෝභන සිත් 30න් 18ක් අහේතුකයි, 12ක් අකුසල්. ඉතින් අපි පළවෙනි පාඩමේදී විස්තර කරා මොනවද මේ හේතු කියලා කියන්නේ. හේතු කියලා කියන්නේ කුසල පැත්තෙන් නම් අලෝභ, අදෝ, සමෝහ කියන හේතු තුනක් තියෙනවා. අකුසල පැත්තෙන් ලෝභ, ද්වේෂ, මෝහ කියන හේතු තුනක් තියෙනවා. අන්නේ හේතු 6ම නැත්තම් අහේතුකයි කියලා කියනවා. ඉතින් අද අපි බලමු මේ අකුසල් සිත් 12. එදා අපි අකුසල් සිත් 12න් 8ක් කළා. ඒ 8ක්ම ලෝභය මුල් වෙලා උපදින්නේ. අද අපි කරන්නේ ද්වේෂයේ මුල් වෙච්ච දෙකයි, මෝහයේ මුල් වෙච්ච දෙකයි. එතකොට 12යි. ද්වේෂ මූල සිත් දෙක කියලා කියන්නේ දෝමනස්ස සහගත, පටිඝ සම්ප්‍රයුක්ත, අසංඛාරික සිතයි. දෝමනස්ස සහගත, පටිඝ සම්ප්‍රයුක්ත, සසංඛාරික සිතයි කියලා දෙකක්. දෝමනස්ස සහගතයි කියලා කියන්නේ දුක් වේදනා සහිතයි. හිතෙහි හටගන්න අමනාපයක් තියෙන දෝමනස්සයි. පටිඝ සම්ප්‍රයුක්තයි කියලා කියන්නේ තරහ, එහෙම නැත්නම් අකමැත්ත. ද්වේෂය සහිතයි කියන එක තමයි කියන්නේ. ඒ ද්වේෂයේ ආකාර තමයි අකමැත්ත, අප්‍රියාව, තරහ, දුක, ශෝකය, බය, ක්‍රෝධය, වෛරය, බද්ධ වෛරය යන ආදී වශයෙන් නොඑක් නම් වලින් කියන්නේ ඒ හැම දෙයක්ම. ශෝකය, වැළපීම, දැඩි වෙහෙස එහෙම කියලා ඒ නම් වලින් හඳුන්වන්නේ මේ ද්වේෂයම තමයි. මේ ද්වේෂයටම කියන නමක් තමයි පටිඝ කියලා. කියන්නේ අරමුණෙහි ගැටීම කියන එක තමයි පටිඝ කියලා කියන්නේ. පටිඝ සම්ප්‍රයුක්ත කියලා, සම්ප්‍රයුක්ත සිත් කියලා කියන්නේ මොන හරි ධර්මයක් යුක්ත වූ සිත්. මේ සිත් දෙකම දෝමනස සහගතයි, පටිඝ සම්ප්‍රයුක්තයි. එක සිතක් සසංකාරිකයි. සසංකාරික කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ මෙහෙයවීමෙන් උනන්දුවෙන් කරනවා. එහෙම නැත්නම් අනුන්ගේ මෙහෙයවීමෙන් කරනවා. සසංකාරික කියන්නේ ඒකයි. අසංකාරික කියන ඊළඟ පළවෙනි සිත අසංකාරික කියන සිත මොකද්ද? තමන්ගේ මෙහෙයවීමක්වත් අනුන්ගේ මෙහෙයවීමක්වත් නැහැ. ඊටාම පුරුදු පුහුණු ලෙස නිපුණ ලෙස දක්ෂ ලෙස નિરાයාසයෙන්ම වගේ ඒ ක්‍රියාව කරනකොට ඇති වෙන සිත් අසංඛාරික කියන්නේ ඒකයි. ඒ කියන්නේ යම්කිසි වැඩ හොඳින් පුරුදු පුහුණු වුණාට පස්සේ ඒ දක්ෂ පුද්ගලයෙක් විසින් ඒ කාර්ය කරන විට ඇති වෙන සිත් වලට කියන අසංඛාරික කියලා. ඒ කියන්නේ අපි හිතමු මේ පටික සම්ප්‍රයුක්ත සිත් වලින් කරන්න පුළුවන් නරක වැඩ විතරයි. මේ අකුසල් සිත්. ඉතින් පුළුවන් කෙනෙකුට ගහන්න පුළුවන් මාළු බාන්න යන්න පුළුවන් සතෙක් මරන්න පුළුවන් කාට හරි බනින්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් බැලුවාම කවදාක්වත් කෙනෙකුට බැනලා නැති කෙනෙක් අනික් කෙනෙකුට බනිනකොට වගේ ආයාසයක් ඇති වෙන්නේ නැහැ. හැමදාම බැනලා පුරුදු කෙනෙකුට තමන් දන්නෙත් නැහැ කොහෙන් වචන එනවද කියලා. අසංඛාරික ලෙස බනින්න පුළුවන්. ඒ කියන්නේ ඊටාම පුරුදු පුහුණු ලෙස කෙනෙකුට හිතේ තියෙන තරමකට වැන්න හැකියි. ඒ බැනලා පුරුදු හින්දා දැන් යම්කිසි කෙනෙක් පළවෙනි දවසේ මාළු බාන්න ගියොත් එම බොහොම අමාරුයි. මොකද කොතනද මාළු බාන්නේ කියලා ඔහුට වෙනම හිතන්න ඕනේ. ඊට පස්සේ මොන ඇමක්ද තෝරගන්නේ කියලා හිතා ගන්න ඕනේ. ඊට පස්සේ බිලි කොක්ක මොන වගේද කියලා හිතා ගන්න ඕනේ. ඉතින් ඒකට බිලි කොකු කීපයක් තියෙනවා. ඉතින් මොන වගේ මාළුවෙක් අහුවේද කියලා ඔහු දන්නෙත් නැහැ මේ ප්‍රදේශේ. ඒ හින්දා ලොකු මිලි කොක්කක් දානවද පොඩි මිලි කොක්කක් දානවද එහෙම නැත්නම් මේ ඇමට මේ මාළුව අහුවේයිද කියලා ඉතින් සැක සහිතව තමයි කරන්නේ. ඉතින් දැම්මහමත් ඊටා ළඟට දානවා ඊටා දුරට දානවා හරියට ප්‍රමාණයක් නැහැ. ඊට පස්සේ මාළුවෙක් අහු වෙනකන් ඉන්න ගියාමත් හරි කරදරයි වෙහෙසයි. ඉතින් අමාරුවෙන් ඒක කරන්නේ. අහු වුණාට පස්සේ ගොට ඇදලා ගන්න එකත් හරි වෙහෙසයි. මොකද පුරුදු නැහැ. නමුත් පස්සේ කාලෙක අවුරුදු කීපයකට පස්සේ මාළු බානවා නිකන් ඇවිදිනවා වගේ ලේසියි. ඒ එතකොට තියෙන අසංඛාරික සිත්. කාට හරි ගහනකොටත් එහෙමයි. සාමාන්‍යයෙන් කාටවත් ගහන්න නැති පුද්ගලයෙකුට ගහන්න ඕන වුණත් අතක් උස්සල හරියට ගහ ගන්න බෑ. මොකද? ඔහුට අත උස්සල කාටවත් ගහලා පුරුදු නෑ. ඉතින් ඔහු ගහන තැන මේ හිතන තැනට නෙමෙයි වදින්නේ. ඉතින් ඒක අසංඛාරිකයි. ඉතින් පස්සේ කාලෙක දිගටම කාටද ගහන්න පටන් ගත්තොත් නම් බොහොම ලේසියෙන් හිතන තැනට ගහතයි. අපි තුමු දැන් සිර කඳවුරක කසයක් අතේ තියන් ඉන්න පුද්ගලෙක් ඒ රස්සාවට ගියොත් එම රස්සාවට ගිය අලුත කසෙන් ගැව්වට හිතන තැනේ වදින්නේ ගිහිල්ලා වෙන තැනක වදින්නේ. සමහරට අඩුවෙන් වදින්න ගැව්වම වැඩියෙන් වදිනවා. රිදෙන්න ගැව්වහම මස් ගැලවිලා යනවා. එහෙම නැත්තම් මස් ගැලවිලා එන්න කියලා ගැව්වහම වදින්නෙත් නැහැ. ඒ වගේ තමයි වදින්නේ. හැබැයි සසංකාරික කියන්නේ. පස්සේ කාලෙක ਉਹ හැමදාම කසෙන් ගහලා වැඩ ගන්නෙ. ਉਹ හිතන ආකාරයට උඩ කසේ පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වෙලාවට ඇතින් අසංකාරික සිත්. ඉතින් මෙන්න මේ ප්‍රාණඝාතය කියන කර්මය ද්වේෂමූල සිතකින් ඇරෙන්න වෙන සිතකින් කරන්න බෑ කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ අපි ලෝභකමට මාළු මරුවත් ඒ මරණ වෙලාවේ තරහසිතක් තියෙන්න ඕනේ. නැත්තම් ඒ සතාට අනතුරක් කරන්න බෑ. මේ පටිගසිත ඇති වෙන්න තියෙන ප්‍රධාන හේතු හතරක් සඳහන් කරලා තියෙනවා. මොනවද? හිතට කැමති නැති, එහෙම නැත්නම් අමනාප අරමුණක් හමු වීම. අනිත් කාරණය තමයි නිතර කිපෙන පුද්ගලයෙක්, එහෙම නැත්නම් නිතර තරහ යන පුද්ගලයෙක් බව. ඒ කියන්නේ Tamanට නිතරම තරහ යනවා නම් ඔහුට ආයාසයකින් තොරව පටිගසිත තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් නිතර බැනගන්න පුද්ගලයෙක් නම් තව කෙනෙක් වචනයක් කියනකොටම ඒක තේරලා ඒකට උත්තරත් ඔහුගේ සිතේ හට ගන්නවා. ආයි නැවත බනින්න ඔහුට ඒව පුළුවන් වෙනවා. ඒ නිතර බනින්නේ නැති පුද්ගලයෙක් නම් තව කෙනෙක් මොන හරි මේ රිද්දන්න කියලා හිතලා කිව්වත් ඔහුට සමහර ටියක් වෙලා ගිහිල්ලා තමයි ඒක තේරෙන්නේ මේ මට මේ රිද්දන්න වෙන්නේ නැති එක කියන්නේ නැත්තේ කියලා. ඔහුට එකපාරටම තරහ යන්නේ නැහැ. මොකද නිතර කීපෙන් නැති පුද්ගලයෙකුට එහෙම නිතර තරහ යන්නේ නැහැ. එහෙම පුද්ගලයෝ වර්ගය ඉන්නවා. අනිත් එක තමයි මේ පටික සිත් ඇති වෙන ප්‍රධාන කාරණයක් නූගත්කම. මොකද තමන්ට වෙන හැම දෙයකම වැරද්ද අනුන්ගේ කියලා හිතන අයවලුයි. ඒ කියන්නේ සමහර කෙනෙක් පාරේ යනවා. වතුර වලල් දිගටම තියෙද්දි වාහනේන බව දැන දැන ඒ වතුර වලල් ලයින්ෙන් යනවා. ඉතින් ඒ වාහනේ ගැන කෙනෙක් වතුර වලල් බේරන්න කියලා බැරි වෙලා හරි ඒක වැටුනොත් එම ඒ වාහනේ ඉන්න පුද්ගලයාට තමයි ඒක බයින්. මොකද තමන්ගේ ඇඟට මඩ විසවීමට හේතුව වාහනේ යන පුද්ගලයායි කියලා ඒ පයින් යන පුද්ගලයා හිතනවා. ඉතින් ඒකත් නූගත්කම. මොකද තමන්ට මේ අනුන්ගේ කර්මඵල දෙන්නේ නැහැ. ඒක අවබෝධ කරගන්න ඕනේ. දැන් තමන්ට මොන හරි වෙලා තියෙනවා නම් මේ තමන්ම කරපු දෙයක් තමයි ඵල දීලා තියෙන්නේ. මොකද අපේ අම්මලා තාත්තලා කරපුවා අපිට ඵල දෙනව නෙමෙයි. මේ අපේ සහෝදරයෝ කරපුවා ඵල දෙනව නෙමෙයි. අපිම කවදා හරි කාට හරි කරලා තිනව නම් තමයි අඩු ගානේ සහභාගී වෙලාවක් තියෙනවා නම් අනුමත කරලවත් තියෙනවා නම් තමයි ඒ දේවල් දකින්න අහන්නවත් ලැබෙන්නේ. ඉතින් අන්න ඒක අවබෝධ කර ගන්න ඕනේ. ඒක අවබෝධ කරගත්තාම තරහ ගොඩාක් අඩු වෙනවා. නැත්තම් හැම වෙලේම හිතෙන්නේ මේ අනික් පුද්ගලයෝ හින්දාම තමන්ට දුක් විඳින්න වෙනවා කියලා. ඒක තමයි මේ නූගත්කම පටිගය ඇතිවීමට ප්‍රධාන කාරණයක් වෙන්නේ. අනික් කාරණේ තමයි අරමුණ ගැන දුරදිග කල්පනා නොකිරීම. මොනවද මේ අරමුණ? මොන වගේ දෙයක් හින්දා මට දැනගන්න ලැබෙන්නේ නැද්ද? එහෙම නැත්නම් මේට ක්‍රියා මේ විදිහට ක්‍රියා කිරීමේ මට මොනව වෙයිද පස්සේ? අපි හිතනවා දැන් මට වැණුම් අහන්න සිද්ධ වුණාම ඉස්සල්ලාම හිතන්නේ නැවතේ බයින කෙනාට බණින්. එනකොට දුරදිග කල්පනා කරොත් හිතෙනවා දැන් කලින් බැනලා තියෙන නිසා දැන් බැනුම් ඇහුවේ. දැන් ආයි බැන්නහම වෙන්නේ මේ එක බයින සැරේ කර 10 සැරයක් 10,000 සැරයක් කර ආයි බැනුම් අහන්න එනවා. ඉතින් ඕක නවතින්නේ නැහැ. ඉතින් අන්නේ වගේ දුරදිග කල්පනා නොකිරීම තුලින් මේ පටිගය අනුව ක්‍රියා කරන්න පෙළඹෙනවා පුද්ගලයෝ. පටිගය කියන මේ ද්වේෂ මූල සිත් වලින්ම තමයි ඊර්ෂ්‍යාව. එහෙම නැත්තම් මච්චරිය. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ අනුන්ගේ සම්පත් නොයවසීම. අනුන්ගේ සැපත නොයවසීම. ඒ කියන්නේ Tamanට සම්බන්ධයක් නැති වුණත් කවුරු හරි හොඳ වාහනයක වේගෙන් ඒ පාරෙන් ගියොත් එම ඒ බලන් ඉන්න මිනිස්සු තරහ යනවා. මොකද Tamanගේ පාර වගේ යන හැටි බලන්නේ කියලා. ඉතින් එහෙම බයින්නේ මොකද Tamanට එහෙම වාහනයක යන්න නැති හින්දා. ඇත්තටම අනිත් කාරණේ තමයි කලින් දුප්පත් වෙලා ඉඳලා පස්සේ ධනවත් වුණොත් මිනිස්සු කැමති නැහැ ඊර්ෂ්‍යා කරන අය. මෙන්න මේ ඊර්ෂ්‍යාව තියෙනවා. ඊට අමතරව මච්චරිය කියලා කියන්නේ තමන්ගේ දේ අනුන් එක්ක සාධාරණව පාවිච්චි කරන්න කැමති නැහැ. ඒ කියන්නේ තමන් විඳින සැපක් තමන්ට කැමමක් හම්බුනොත් හැංගිලා කන්නේ. එහෙම නැත්නම් තමන්ගේ දරුවන්ට විතරයි දෙන්නේ. හැම පුද්ගලයාටම දෙන්න කැමති වෙන්නේ නැහැ. තමන් නිදාගන්න ඇඳ කාටවත් දෙන්න කැමති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් තමන්ගේ නිවසේ තමන් සිටින කාමරය පාවිච්චි කරන්න කාටවත් දෙන්නේ නැහැ. ඒ මොකද තමන් විඳින සැපට සමාන සැපක් අනුන් විඳිනවට කැමති නැහැ. ඒකට තියෙන අකමැත්ත. ඒකත් ද්වේෂ මූලෙන් හදන ඇතිවන සිතක්. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ චෛතසිකයක්. ඒ චෛතසික සියල්ලම ඇති වෙන්නේ මේ ද්වේෂ මූල සිත්වල. يعني ඊර්ෂ්‍යාව, මච්චරිය, කුක්කුච්චය කියලා කියන්නේ කරපු පව් ගැන පසුතැවීම සහ කරන්න ලැබෙච්ච නැති තින් ගැන පසුතැවීම. මගිය අතින් මෙවැනි පවක් සිද්ධ කරුණා කියලා නැවත නැවත මතක් කරලා දුක් වීම තමයි කුක්කුච්චය කියලා. එහෙම නැත්නම් මට එච්චර අවස්ථාවක් තිබිලත් මම මේ අවස්ථාව පාවිච්චි කරලා හොඳ පිනක් කරගත්තේ නැහැ. දැන් පරක්කුයි කියලා පස්සෙන් කුක්කුච්චය. එතකොට තරහා, ක්‍රෝධය, වෛරය, ශෝකය, වැළපීම, උපායාස නම් වූ දැඩි ආයාසය, අකමැත්ත, අප්‍රියාව, භය සහ බද්ධ වෛරය යන ආදි වශයෙන් නම් වලින් හඳුන්වන ද්වේෂය හටගන්නේ මෙන්න මේ ද්වේෂ මූල සිත්වල. ඊට අමතරව ඊර්ෂ්‍යාව, මච්චරිය, කුක්කුචය ඒ හතරම ඇති වෙන්නේ මේ ද්වේෂ මූල සිත්වල. ඒකට කියන අපි චෛතසික පාඩමේදී ද්වේෂ චතුස්කය කියලා. ඒ කියන්නේ ද්වේෂය නිසා ඇතිවන චෛතසික හතරක්. ද්වේෂය, ඊර්ෂ්‍යාව, මච්චරිය, කුක්කුචය කියන. ප්‍රාණඝාතය කිරීම, පරුස වචන කීම, අනුන් නැති වේවා, නැසේවා, අනුන්ට විපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරන සිත ව්‍යාපාදේ කියලා කියන්නේ කර්මපතයක් කියලා. අන්නේ සිතත් ද්වේෂ මූලයි. ඒ ද්වේෂ සිත් වලින්ම තමයි හටගන්නේ. සමහරුන්ට පව් කරලා තියෙන පුරුද්ද නිසා සමහර සතෙක් දැක්කහම ඒ සතාගේ මස් කණ්ඩ ආසිතෙනවා. ඒ මොකද මරාගෙන කාලා තියෙන පුරුද්ද නිසා. ඒ මරාගෙන කණ්ඩ තියෙන ආසාව ලෝභසහගත වුණාට මරණ වේලාවට තියෙන සිත් ද්වේෂ මූලයි. ඒකට කියන්නේ ඒ වැද්දාගේ තියෙන සිත කියලා කියන්නේ. ඒ කියන්නේ වැද්දෙකුට හිතනවලු මුවෙක් දැක්කහම මූට විදින්න ඕනේ. ඊට පස්සේ මුව කපලා කැලි කරන්න ඕනේ. කැලි කරලා මේ කොටස මේකට විකුණන්න ඕනේ. මේ කොටස උයන්න ඕනේ. මේ කොටස වේලන්න ඕනේ. එහෙම කියලා ඒ මුවව දැක්කම ඒ සම්පූර්ණ සැලැස්මක් මතක් වෙනවලු. ඉතින් අර අර පන පිටින් ඉන්න පුද්ගලයෙක්ව ඒ තරමට වදයට බන්ධණයට ලක්කරන සිතුවිලි හටගන්නේ ඒ ද්වේෂ මූල සිත්. කියන්නේ මරන්න ඕනේ, කපන්න ඕනේ, කියන්නේ හැම ගහන්න ඕනේ, කොටස් කරන්න ඕනේ, කොටසක් විකුණන්න ඕනේ, කොටසක් වේලන්න ඕනේ, මේ පෙනියොල දාන්න හරි, කියන්නේ ඒ වගේ එක එක හිතනවා. ඒ හිතලා තමයි විඳින්නේ. එතකොට ඔහු ඒක තෝරන්නේ මේ සතා පොඩි වැඩි, මගේ අවස්ථාවට මදි. එහෙනම් මේ තරබාරු සතෙක්ව හොයාගන්න එහෙම ලැබුණොත් ගොඩක් සතුට වෙනවා. ඒ සතුට වෙන වෙලාවට ඇති වෙන්නේ ලෝභසිත. ඒත් මරණ වෙලාවට තියෙන්නේ ද්වේෂසිත. එහෙනම් කල්පනා කරගන්න මේ සාමාන්‍ය පුතග්ජනට මේ අකුසල් සිත් 12 නිතරම ඇති වෙනවා. දවස පුරාම ඉන්නේ මේ අකුසල් සිත් වලින්ම තමයි. කොටෙම කියනවනම් සම්මන්ට මේ දාඩිය දාන එකටත් ඇති වෙන්නේ පටිඝ සිත්ම තමයි. තමන්ට තමන්ගේ දූවිල්ල බැඳිලා නම් එහෙම නැත්නම් තමන්ගේ ඇඟේ කොහරි රෝගයක් තියෙනවා නම් ආබාධයක් තියෙනවා, ඒ කියන්නේ මොකක් හරි gediyak තියෙනවා නැත්නම් ඔලුවකක් කොමක් තියෙනවා, අත රිදෙනවා, කකුල රිදෙනවා, කොන්ද රිදෙනවා, ද්වේෂ සිත් මේ ඔක්කොම. ඒවා විඳින්නේ ද්වේෂ සිත්නේ. සිහිය නැතුව ඒක විඳිනවා නම් අකමැත්තක් ඇති වෙනවා. අකමැත්ත තියෙන හැම වෙලෙම ද්වේෂ සිත් ඇති. ඉතින් කන්න ගියාම හිතන රහනේ මේ තියෙන්නේ. එතකොට නුවණ නැත්තම් සත්ත්වේක්ෂා කරන්න නුවණ නැත්තම් බුදුරජාන් වහන්සේ දේශනා කරන පරිදි මට මේ කණ්ඩ ලැබීමත් ලොකු වාසනාවක් කියලා හිතෙන්නේ නැතුව හිතනවා මොනවද මේ කෑම හරි අමාරු කණ්ඩ කියලා ද්වේෂ සිත් තියෙනවා. අසන්තුෂ්ඨිතාව ඒ නිසා ඇති වෙනවා. කියන්නේ ලද දෙයින් සතුට නොවීම. ඉතින් මේ ලද දෙයින් සතුට නොවීම කියන එක ආහාර සම්බන්ධයෙන්, වස්ත්‍ර සම්බන්ධයෙන්, අපි වාසය කරන නිවස සම්බන්ධයෙන්, අපිට ලැබෙන බෙහෙත් සම්බන්ධයෙන්, එහෙම නැත්නම් වෙන උපකරණ සම්බන්ධයෙන්, පාවිච්චි කිරීම සිද්ධ වෙන උපකරණ සම්බන්ධයෙන් ඇති වෙන්න පුළුවන්. ඇති වෙන අනිතරම පුළුවන් නෙමෙයි, ඇති වෙන හැම වෙලෙම. දවසකට දහස් සැරයකටදී ඇති වෙන ද්වේෂසිත. ඒ කියන්නේ ද්වේෂසිත වර්ග මම කියන්නේ එක තප්පරයකට කෝටි ප්‍රකෝටි ගණක් ඇති වෙනවා. සිද්ධි කරන බැලුවාම සමහර කෙනෙකුට නෙමෙයි බොහෝ කෙනෙකුට කුසල් කරන්න ගියාම ද්වේෂසිත තමයි වැඩිපුර තියෙන්නේ. මොකද භාවනා කරන්න ගියාම ඔන්න සද්දයක් එනවා. ඉතින් මේ මිනිස්සු මේ වෙලාවටම මේ සද්ද කරනවානේ කියලා ද්වේෂසිතක් ඇති වෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් කොන්ද රිදෙන්න ගන්නවා. ඊට පස්සේ අකමැති දේවල්ම ඉතින් සිද්ධ වෙනවා, වේදනාවක් හට ගන්නවා. ඊට අමතරව අපි දැන් පොතක් කියවන්න ගියොත් හැම එක්කෝ වචනයක් තේරෙන්නේ නැහැ. ඉතින් දැන් ඒකට අකමැති වෙනවා. ඊට පස්සේ එහෙම නැත්තම් මහන්සි හිතන තරම් ප්‍රමාණයක් කියවන්න බෑ. ඒකටත් අකමැති වෙනවා. ඒ වගේ මේ මොන හරි වැඩක් කරන්න ගියාම එහෙම නැත්තම් ඒ පොත කියවන්න දෙන්නේ නැහැ. කවුරු හරි කතා කරනවා. එහෙම නැත්තම් කවුරු හරි එකට බාධා කරනවා. වෙන වැඩක් කරන්න සිද්ධ වෙනවා. එතන නවත්තන්න වෙනවා. ඒකවල තමන් ආස දෙය කරන්න නොලැබීම මේ ද්වේෂසිත ඇති වෙන්නේ. يعني අකමැති දේවල් සිද්ධ වීම. ද්වේෂසිත ඇති වෙන්න කාරණයක්. ඉතින් සාමාන්‍යයෙන් කිව්වොත් දවස පුරාම ලෝභසිතුයි ද්වේෂසිතුයි මාරුවෙන් මාරුවට අපිට ඇති වෙනා මිසක් කුසසිත ඇති වෙන්නේ නැහැ. සතිපට්ඨානෙ තියෙන්න ඕන. සිහිය තියෙන වෙලාවට විතරමයි කුසසිත ඇති වෙන්නේ. අනෙක් හැම වෙලෙම ලෝභ, ද්වේෂ, මෝහ. ඉතින් මෝහසිත ඇති වෙනාට වැඩිය සාමාන්‍ය අනෙක් සිත් දෙක ඇති වෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි මෝහය කියන මූලය, අකුසල මූලය මේ ද්වේෂ සිත්වලත් තියෙනවා. ලෝභ සිත්වලත් තියෙනවා. මෝහ සිත්වලත් තියෙනවා. මෝහ සිත්වල තියෙන්නේ මෝහය විතරයි. ද්වේෂ සිත්වල ලෝභයයි මෝහයයි දෙකම තියෙනවා. ලෝභ සිත්වල ලෝභයයි මෝහයයි දෙකම තියෙනවා. එහෙනම් ලෝභය තමයි ප්‍රධානම
අකුසලය මුල්ම අකුසලය අවිද්‍යාව කියලා කියන්නේ මේ මෝහයටම තමයි. ඊළඟට අපි කරන්නේ මේ අවිද්‍යා මූලික එහෙම නැත්නම් මෝහ මූලික සිද්ධ දෙක මොනවද? උපේක්ෂා සහගත. අපි කලින් කතා කරපු ලෝභ සහගත සිත් සෝමනස් හතරයි දෝමනස් මේ උපේක්ෂා හතරයි තිබ්බේ. පටික සිත් දෙකම දෝමනස් සහගතයි. ඒත් මේ මෝහ සිත් දෙකම උපේක්ෂා සහගතයි. උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත අනික් සිත තමයි උපේක්ෂා සහගත උද්දච්ච සම්ප්‍රයුක්ත සිත. මේ මෝහ මූල සිත් දෙකම අසංකාරිකයි. මෝහ මූල සිත් දෙකම අසංකාරිකයි. මොකද මෝහය ඒ තරම් පුරුදුයි. ඒ කියන්නේ අපි මෝඩකම මේ අද ගියේ ඉඳලා එන එකක් නෙමෙයි. ඒක කල්ප කෝටිප කෝටි ගණක් ඉඳලා එන මෝඩකමක් තියෙනවා අපිට. ඒ හින්දා අපේ අවිද්‍යාව අපිට පුරුදු පුහුණුයි. රැවටෙන්න අපිට පුරුදුයි අපිට රැවටිලා. ඒ හින්දා අරමුණක් දැක්ක ගමන්ම නිත්‍ය නොවන දේ නිත්‍යයි කියලා ගන්නවා. ඒ කියන්නේ මේක හැමදාම තියෙනවා කියලා මම හිතන්නේ. දැක්ක ගමන් හිතෙන්නේ මේක හැමදාම තියෙන එකක් කියලා. කැඩෙනවා කියලා හිතෙන්නේ නැහැ. හොඳ නැති එක හොඳයි කියලාම හිතනවා. ඒ කියන්නේ අසුබ දේ සුබ වශයෙන් තේරෙනවා. අප්‍රිය දේ ප්‍රිය වශයෙන් වැටහෙනවා. බලන්න පිළිකුල් දෙයක් පවා සමහරලාට අතිශයින් ප්‍රිය දෙයක් හැටියට වැටහෙනවා. ඒ මොකද මෝහය කියන ධර්මය වහනවායි. ඒ මෝහය ගොඩක් පුරුදු හින්දා. ඒ හින්දම ඒ මෝහයෙන් පටන් ගන්න එක ද්වේෂයට හරි ලෝභයට හරි අදගෙන යනවා. මෝහය කියන මේ මෝහ මූල සිද්දකම උපේක්ෂා සාගත වීමට හේතුව මොකද්ද කියනවනම් හරියට අරමුණ තේරෙන්නේ නැති හින්දා සැපද දුකද කියලා තේරුමක් එතන නැහැ කියලා කියනවා. මොකද මෝහයෙන් වහලා තියෙන්නේ. මෝහයෙන් පටන් අරගෙන මෝහයෙන් රැවටිලා නিত্য සුභ සුඛ කියලා කියන්නේ අනිත්‍ය නැහැ සීරයි නিত্য කියන්නේ ඒකයි. සුභයි කියලා කියන්නේ ඉතාම හොඳයි කියන එක. නරක දේ හොඳයි කියලා කියන එක. සුඛ කියලා කියන්නේ දුක්ඛ දේ. දුක සහගත දේ සැපයක්සේ වැටෙන එක. අන්නේ නিত্য සුභ සුඛ කියන සංඥාව මෝහ සිත් වලින් ඇති කරාට පස්සේ අපිව යනවා ලෝභ සහගත සිත් වලට හරි ද්වේෂ සහගත සිත් වලට. ඊට පස්සේ එතනදී අපිට විඳින්න පුළුවන් සතුටක්ද නැද්ද කියන එක. ද්වේෂ සිත් නම් අකමැති දෝමනස්ස සහගතයි. ලෝභ සිත් නම් සර්වාකාරයෙන්ම අපි කැමති විදිහේ ලෝභ විදයක් හම්බුනොත් සෝමනස්ස සහගතයි. සතුටු හිතෙනවා. අපි හිතන විදිහටම සර්වාකාරයෙන්ම සම්පූර්ණ වුණේ නැත්නම් ඒ ලෝභ සාගරේදී උපේක්ඛා සාගරේ. ඒ කියන්නේ විඳීම ඒ තරම්ම සතුටු සාගත නැහැ. කේල් ගෙඩියක් දැකලා කන්න ගන්නවා. ඉතින් හිතන් ඉන්න රහ නෙමෙයි අමුයි. එතකොට උපේක්ඛා සාගත වෙනවා. ගොඩක්ම කණ්ඩ වෙයි නම් ද්වේෂ සාගත වෙනවා. එහෙමයි කියන්නේ. එහෙම සමසිත ඇතියි. ඉතින් මේ ඒ වගේ දවස පුරාම ඒවා ඇති වෙනවා. ඒකයි කියන්නේ. විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත කියන එක ඇති වෙන්න මේ විචිකිච්ඡාව කියන සැකය අරමුණ සැක කිරීම මුල් වෙනවා. විචිකිච්ඡාව කියලා කියන්නේ ඕනෑම අරමුණක් හරියට තේරෙන්නේ නැත්නම් ඒක විචිකිච්ඡාවක් තමයි. ඒ වුණාට මේ විචිකිච්ඡාව කියලා මේ නිවන වළක්වන විචිකිච්ඡාව වෙන් කරන බුද්ධ ආදී අටතන සැකය කියලා තමයි හඳුන්වන්නේ. මොකද්ද? බුදුරජාන් වහන්සේ කෙරෙහි සැක කිරීම. ඒ කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන පුද්ගලෙක් හිටියා. දැන් සමහරු මේ ළඟදි කෙනෙක් ආව. හොඳටම බුද්ධ ආගමේ කියලා කියන්නේ ඒ වුණාට බුදුරජාන් වහන්සේ මල්ලුඩ නම් සිද්ධාර්ථ කුමාරයා මල්ලුඩ නම් ඇවිත්ත කියලා පිළිගන්නේ. මොකද ඉපදිච්ච ගමන් මිනිස්සු එහෙම කරන්නේ නැති හින්දා මේක පිළිගන්න බෑ. ඒ මොකද බුදුරජාන් වහන්සේ කියන්නේ එහෙම කිව්වම සැකයි. හිතන්නේම සාමාන්‍ය පුද්ගලෙක් කියලා. ඉතින් ඒකට කියන විචිකිච්ඡා බුදුරජාන් වහන්සේ සැක කිරීම. මොකද තමන් දන්න විදිහට ගැලපෙන්නේ නැත්නම් සැක කරනවා. මොකද මේ බුද්ධ ආගමට එන කෙනෙක් ඉස්සල්ලාම හිතන්න පුරුදුලා ඉන්නේ තමන් තමයි ඔක්කොම දන්නේ කියලා හිතලා බුද්ධ ආගමේ තියෙන එක හරිද වැරදි කියලා බලන්න තමයි බුද්ධ ආගම ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් නම් මම දෙකලා තියෙන්නේ එහෙමයි. ඒ මොකද තමන් තමයි මේ ටික දන්නේ කියලා හිතලා බුද්ධ ආගමේ කියන එක බලලා ඒකනම් හරි ඒකනම් වැරදි ඒකනම් හරි ඒකනම් වැරදි කියලා වර්ග කරන්න පටන් ගන්න. පස්සේ තමයි තේරෙන්නේ අපි දන්නවා කියලා හිතන්නවත් බැරි තරම් බුදුරජාන් වහන්සේ දන්නවා. එහෙම නැත්නම් රහතන් වහන්සේලා දන්නවා. ඒ දන්න කට්ටිය ලියපු දෙයක් අපි මේ ඉගෙන ගන්න දැනගන්න ඕන අනාගතයේදී කියලා. ඒ තමන්ව ඒ මානය සහිත තැනක තිබ්බ නිසා තමයි, ඒ කියන්නේ තමන් උසස් ස්ථානයක තියලා මේ ධර්මයේ පහත් තැනක තිබ්බහම අන්න ඒ පුද්ගලයාට විචිකිච්ඡාව බහුල වශයෙන් ඇති වෙනවා කියලා තමයි මට හිතෙන්නේ. ඒ මොකද තමන් දන්නවා කියලා හිතන්නේ. ඒතකොට තමන්ට තේරෙන්නේ නැත්තම් මේ අඩි 6ට වඩා උස මිනිස්සු ඉන්නවා කියන එක, එහෙනම් එහෙම දෙයක් වෙන්න බෑ. ඒ කියන්නේ තමන් දන්නේ නැහැ නෙමෙයි. ඉතින් නූතන විද්‍යාව ගැන එවැනි මානයක් නැති වුණාට බුද්ධ ආගම වැනි පැරණි දෙයක් ඉගෙන ගන්න ගොඩක් කෙනෙකුට එහෙම මානයක් තියෙනවා. ඒ පුද්ගලයා හිතන තමන් තමයි දන්නේ. ඒ හින්දා තමන්ට පුළුවන් විවේචනය කරන්න. තවන්ට පුළුවන් හරිද වැරදිද කියලා හොයලා බලන්න කියලා. නමුත් මේ බුද්ධ ධර්මයේ කියන ජඹුරු ධර්මයේ පැමිණියාම මහා ප්‍රඥාවන්තයි, මහා වීර්‍යවන්තයි, මහා 이르දිවන්තයි ගණන් ගන්න බැරි පුද්ගලයෝ වඩපත් වෙනවා. ඉතින් අපි බුදුජන් වහන්සේ ගැන ඒක අපි හිතන් ඉන්න විදිය හිතන්නේ මේ අපි බුදුයන් වහන්සේට ගෞරව කරන්නේ නැහැ ඇත්තටම. මොකද අපිට තියෙන தත්ත්වය, අපිට තියෙන බලයත් එක්ක බැලුවාම අපි ගැන හිතන් ඉන්නවා වැඩි. අපිට තියෙන දැනුම ගැන අපි හිතන් ඉන්නවා වැඩි. දැන් ඒ දවස්වල හිටපු මහා ප්‍රඥාවන්තේ, ඒ කියන්නේ දැන් කෙනෙකුට කෙලෙස් අඩු නම් ඔහුගේ ප්‍රඥාව පොඩි කාලේ ඉඳලා වැඩෙනවනේ. එතකොට නම පිප්පලි මානවක වගේ මහා පුරුෂයෙක් කුඩා කාලේ ඉඳලම මේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඇවිල්ලා මෙහි ඉපදිලා, ඒ කියන්නේ ධාන වඩමින් මේ ඉඳලා ඇවිල්ලා මෙහි ඉපදිලා කුඩා කාලේ ඉඳලම නික්ලේශී පුද්ගලෙක් හැටියට ඉන්නවත් කිසිම දවසක රාගය කියන දෙයක්වත් ඇති වෙලා නැහැ. ඉතින් ධන පරිහරණය කරලත් නැහැ, අම්මල තාත්තල ඉන්නකම මිය යනකම්ම ධන පරිහරණය කළා නැහැ. ඒ වුණාට දොළොස් සුදුනක කර්මාන්ත තියෙනවලු. ඒ කියන්නේ අපේ ප්‍රමාණ වලින් කියනවනම් වර්ග කිලෝමීටර් 7800කට වැඩි. වර්ග කිලෝමීටර් 7800ක තරම් ප්‍රමාණයක කර්මාන්ත තියෙනවලු. ඒ කියන්නේ ඔහුගේ ව්‍යාපාර තියෙනවලු. වැව් 60ක් තියෙනලු යන්ත්‍ර තියෙන. ඒ යන්ත්‍ර සහිත වැව් 60ක් තිබුණාලු. ගම් 14ක් තිබුණාලු. ඒ ගම් 14ට ඇත්සේනා 14කුත්, අස්සසේනා 14කුත්, රතසේනා 14කුත් තිබ්බලු. මසුරන් කෝටි 87ක් පමණ ධනය කහවණු වලින් තිබ්බලු. ඉතින් එච්චර එහෙම පුද්ගලයෙකුත් බුදුරජාන් වහන්සේ ළඟට වැටි වැටි නැමි නැමි තමයි ළඟට ගිහින් තියෙන්නේ. අපි යනවාද එහෙම බුදුරජාන් වහන්සේ කා අපිට ඉතින් අපි ඊට දිල් ලොකුයි කියලා මට හිතෙනවා. එහෙම හිතෙනවා ඇති කියලා. අපි හරියටම බුදුරජාන් වහන්සේව දන්නේ නැහැ. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කියන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. ඒ කියන්නේ මේ සහම්පති මහ බ්‍රහ්මයා කියන්නේ කල්ප ගණනක් වැඩ ඉන්න රහතන් වහන්සේ නමක්. ඒ උන්වහන්සේ බුදුරජාන් වහන්සේගේ කොයිතරම් ශ්‍රේෂ්ඨත්වයක් තියෙන්න ඕනද බුදු වෙලා කීප දවසකින් ඇවිල්ලා අංජලි නමස්කාරය කරලා දකුණු දන බිම තියලා වම් දන හිසට වම් වැලමිට තියලා අත් දෙක දොහොත් මුදුන් තියලා වැඳලා කියනවා දේසේතු භන්තේ භගවා ධම්මං දේසේතු සුගතෝ ධම්මං කියලා භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන සේක්වා, සුගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන සේක්වා කියලා මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා වදිනවා. බුදුරජාන් වහන්සේ පෙරුම් පුරණ කොටත් හිටපු රහතන් වහන්සේ තමයි. එතකොට අපේ බුදුරජාන් වහන්සේ කොයිතරම් උතුම් වෙන්න ඕනේද? එහෙම කරන්න ඒ සාම්පති මහ බ්‍රහ්මයා කොයිතරම් නිහතමානී වෙන්න ඕනේද? එහෙම කරා. එතකොට ඒ පුද්ගලෝ දෙන්නම අපිට හිතන්න බැරි තරම් ගුණවත්. අපේ ඥානයකට දරන්න බෑ. අපේ ඥානයකට හිතන්න පටන් ගන්නත් බැරි තරම් ගුණවත් වෙයි. ඒ අන්න එහෙම ලෝකයට සම කරන්න බැරි. ඒ කියන්නේ සාම්පති මහ බ්‍රහ්මයා කියන්නේ මේ කෝටි ලක්ෂයක් සක්වල නියෝජිත වශයෙන් ආපු ප්‍රධානම පුරුෂයා. මහා පුරුෂ රත්නයක්. ඉතින් එහෙම කෙනෙකුත් ඇවිල්ලා වඳිනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ කොයිතරම් ගුණවත්ද? ඉතින් එහෙම හිතන්නේ නැතුව බුදුරජාණන් වහන්සේට මේ නැත්තම් සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච අය මලක් තිබුණා කියන එකත් ලොකු ආශ්චර්යයක් කියලා හිතන පුද්ගලෝ ඉන්නවා. ඉතින් හරියට දන්නවනම් මේ බුදු වෙච්ච කාලේ නෙමෙයි බෝසත්ත්ව කාලේ මල් පිපිලා තියෙනවා. ඊට උදාහරණ කතාවක් තියෙනවා. මේ එක්තරා පසේබුදු නම දවස් 7ක් නිරෝධ සමාපත්තියට සමවැද පිඬුසිඟා වඩිනවා. ඉතින් අපේ මහ බෝසත්ත්වය පිණ්ඩපාතේ පිළියෙල කරගෙන ඒ පසේබුදුරන් වහන්සේ දෙසට ගමන් කරන්න හදලා ගෙදරින් එළියට අඩිය තියෙනකොට මාරයා අතිවිශාල ප්‍රමාණේ ගිනි අඟුරු වලක් මවනවා. ඉතින් ඒ පසේබුදුරන් වහන්සේට එදා පිණ්ඩපාතේ ලැබුණ නැත්තම් තිරුණම් පාන්න ඕන. මොකද දවස් 7ක් ආහාර නැතුණි ඉතින් ඒ හින්දා අපේ මහ බෝසත්යන් වහන්සේ ඒ ගිනි අඟුරු වලට පයින් අඩිය තියෙන. අඩිය තිබ්බහම නෙළුම් මල් පිපුණා කියලා. ඒ නෙළුම් මල් උඩින් තමයි පියවරින් පියවර ඇවිල්ලා පස්සේ බුදුරණ වහන්සේට දානේ දෙන්නේ. ඉතින් ඒක පිළිගන්නේ කොහොමද? මේ අන්තිම භාවයේදී නෙළුම් මල් පිපුණා කියලා හිතන්න වෙයිලා. ඒ වගේම මේ බුදුජන් වහන්සේ ගැන සැක කිරීම පෘථග්ජනයන්ටම අයිති. පෘථග්ජන භාවයේ වැඩි තරමටම කරන්න පුළුවන් දෙයක්. ධර්මය ගැන සැක කිරීමත් එහෙමමයි. මේ ධර්මය රත්නයක්. රත්නය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. මොකද අපි ගාව එක රත්නයක්වත් නැහැ. මොකද වටිනා මණිකක් අපි දැකලවත් නැහැ කොටිම කියලා. රත්නය කියලා කිව්වට මේ ලෝකේ තියෙන රත්න වලින් රත්න මොනවද කියලාවත් අපි දන්නේ නැහැනේ. ඒ කියන්නේ අපි මණික් දැකලා තියෙන්නේ මේ බොහොම මේ පොඩි පොඩි මේ මණික් තමයි අපි මේ රූපවාහිනිය වගේ තැන්වල නැවත් එහෙම නැත්තම් ප්‍රදර්ශනයකට ගිහිල්ලා වගේ බලන්නේ. ඒ වගේ පොඩි පොඩි මණික් අපිට මේ අඩි එකමාරක දෙහික මේ බොහොම දීප්තිමත් රෑ දවල් වෙන එහෙම මණිකක් කවදාක්වත් දැකලා නැහැ. දැන් මේ චක්‍ර මේ මාණික රත්නය කියන මේ යොදුනක් කියන හැතම 16 වට ප්‍රමාණයක් එළිය කරන මණිකක් නෙමෙයි. මම කියන්නේ මේ සාමාන්‍ය වාසනාවන්තයින් මේ පාවිච්චි කරන අගනා මණික් අපි දැකලා නැහැ. ඉතින් රත්න කියන්නේ මොනවද කියලාත් අපි දන්නේ නැහැ. ධර්ම රත්නය කියලා කිව්වට ධර්ම රත්නය අගයක් නැත්තේ ඒකයි. මේ රතනය කියන වචනේ අපිට තේරෙන්නේ නැහැ අත්ත. මට නම් හිතෙන විදිහට. මම හරියට දන්නේ නැහැ. මේ රතනය කියන එක කිව්වට මේ රතන කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. එතකොට එහෙම එකක් තිබුණොත් ඒ පුද්ගලයාට ඒ රතනයේ වටිනාකම අද මුදලින් කෝටි වලින් කියන්න බැරි තරම් වටිනාකමක් තියෙනවා. ඉතින් මේ ධර්ම රත්නය කියලා කියන්නේ මේ ලෝකේවත් වෙන ලෝකවලවත් කොහෙවත් නැති රතනයක් කියලා කියන්නේ. බුද්ධ ධම්ම සංඝ කියලා කියන රත්න තුන කියලා කියන්නේ මේ ලෝකේවත් නාග ලෝකේවත් දිව්‍ය ලෝකේවත් බ්‍රහ්ම ලෝකේවත් කොහෙවත් නැහැලු එහෙම රතනයක්. රතනම් පනීතං කියන්නේ ඒකයි. උසස් වූ රතනයක්. එවැනි උසස් වූ රතනයක් නැහැ. ඉතින් ඒ රතන කියන්නේ මොකද්ද කියලා තේරුමක් නැති හින්දා ධර්ම රත්නය කිව්වට මේ රතනය කියන වචනේ තේරුම ඔළුවට යන්නේ නැහැ. නිකම්ම ධර්මයටම කියන නමක් හැටියට ධර්ම රත්නය කියලා කියනවා. හරියට ඔළුවට තේරුම ගියොත් මේක කොයිතරම් වටිනවද කියලා තේරෙනවා. එතකොට ධර්මය ගැන සැක කරන්න හිතෙන්නේ නැහැ. එතකොට මේ ධර්මය වැරදිද? මේ ධර්මය මට ප්‍රයෝජනද? ඒ වගේ මොනවත් හිතෙන්නේ නැහැ. තමන්ට ඉතා වටිනා දෙයක් ලැබුණාම තමන් මේකෙන් මොනවද කරන්න කියලා හිතන්න කලින් තමන් එක ළඟට ගන්නවා. තමන් එක සම්පූර්ණයෙන් මුළු හිතම බාර ගන්න. ඒ බාර ගැනීම කරන්නේ තමන්ට ඒක වටිනවා කියලා හිතුණා. ඒ රතන භාවයේ තීරිච්ච කෙනෙකුට සැක පහළ වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය පුතග්ජනෙකුට සැක පහළ වෙනවා. අනිවාර්යයෙන් සැක පහළ වෙනවා. සැක පහළ විය යුතුමයි. ඔව් මොකද ඔහුගේ ඥානයේ ප්‍රමාණයට ඒ තමයි වෙන්න ඕනේ. සංඥා කිරීම සැක කිරීම තමයි තුන්වෙනි කාරණේ. බුද්ධ ආදී අටතන සැකේ කියන්නේ බුදුජාන් වහන්සේ කෙරෙහි සැක කිරීම, ධර්මයේ කෙරෙහි සැක කිරීම සහ සංඝයා වහන්සේ කෙරෙහි සැක කිරීම. සංඝයා වහන්සේ කියලා කියන්නේ අෂ්ටාර පුද්ගල මහා සංඝ රත්නය සහ කල්යාණ පෘථග්ජන භික්ෂුව. ඊට අමතරව සාමාන්‍ය භික්ෂූන් ඒකට අයිති කියලා සමහර තැන්වල සඳහන් වෙලා තියෙනවා. මොකද බුදුජන් වහන්සේ විනය පිටකයේ සඳහන් කරලා තියෙනවා යම්කිසි භික්ෂුවක් දුස්සීල භාවය පෙන්눔 කරන තෙක් ඔහුට හොඳ භික්ෂුවකට සලකන්න ඕනේ කියලා. මොකද මේ සාංගික දේවල් බෙදෙන විදිහක්. ඒ බෙදෙන විදිහේදී එක භික්ෂුවකට එක ප්‍රමාණයක් දෙන්න ඕනේ, සාමනීර නමකට ප්‍රමාණයෙන් භාගයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ භික්ෂුවට දෙන ප්‍රමාණයෙන් භාගයක් දෙන්න ඕනේ. හැබැයි හරියටම වත් පුරන සාමනීර නමක් නම් එක ප්‍රමාණයක්ම දෙන්න ඕනේ කියන සඳහන් කළා තියෙනවා. ශ්‍රමණ දුස්සීලයට දුස්සීල භාවය පෙන්눔 කරන තෙක් හරියටම එකක් බෙදන්න කියලා. එහෙම කියලා තියෙනවා. ඒ නිසා අපිට කියන්න හිතන්න පුළුවන් මේ සංඝ රත්නය කියලා කියවුවාම දුසිල්වතුන් අයිති වුණ නැති වුණාට දුසිල් භාවයේ පෙන්눔 කරනකම් අනික් හැම භික්ෂුවම අයිති වෙනවා. සංඝයා කෙරෙහි සැක කිරීම කියලා කියන්නේ මේ මුන් මහන්සේලා පිළිපදින ක්‍රමයට නිවන් දකින්න පුළුවන්ද කියලා සැක හිතන විදිහ. ඒ හින්දා මේ අපිට නිතර දකින්න හම්බෙන හාමුදුරු රුදියා හිතන්න එපා. මේ සංඝයා වහන්සේ කියලා දේශනා කරන්නේ බුදුරජාන් වහන්සේ කියපු විදිහට මේ ඉන්න ශාක්‍ය පුත්‍ර සමනෝ. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි පුද්ගලෙක් බුදුරජාන් වහන්සේ දේශනා කරන පරිදිම ඉන්නවා නම් ඔහු මොන වංශයද කියලා ඇහුවොත් මම ශාක්‍ය වංශය කියන්නේ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ වංශය දෙනවා සුවච කීකරු භික්ෂුවට. ඉතින් ඒක මම හිතන්නේ සමහරලාට ගිහියන්ටත් ගන්න පුළුවන් වංශයක් මම හිතන්නේ. මොකද භික්ෂු භික්ෂුව පාසික පාසිකාව කියලා කියන්නේ ශ්‍රාවකයන් සඳහා කියලා තියෙන්නේ. භික්ෂුව කියලාම කියලා නැහැ. යම්කිසි ශ්‍රාවකෙක් බුදුජන් වහන්සේ කියන පරිදිම ඉන්නවා නම් ඔහු ශාක්‍ය පුත්‍රයෙක් කියලා කියන්න පුළුවන් කියලා යම් තැනක කියලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ ඒ උසස් වංශය බුදුජන් වහන්සේ හොඳ භික්ෂුවට දෙනවා. ඒ වුණාට සමහරුන්ට සැකයි මේ හාමුදුරුවෝ ඔය කරන වැඩේ නිවන් දකින්න පුළුවන් කියලා. එහෙම නැත්තම් ඔය කරන ප්‍රමාණය ඇද්ද නිවන් දකින්න කියලා. ඒ ආකාරයට නැත්තම් ඔය ආකාරයට එහෙම නැත්තම් මේ පිළිපදින ආකාරයට පිළිපදලා මාර්ගඵලත් ලැබිච්ච භික්ෂූන් ඉන්නවද? අන්න එහෙම නොඑක් ආකාරයෙන් සැක පහළ වෙන්න පුළුවන්. අනිත් කාරණය තමයි දානයක් දුන්නහම හිතනවා, නැත්නම් වැන්දහම හිතනවා අපි වැන්දේකේ ප්‍රතිඵලයක් තියෙනවා. ඉතින් මේ සංඝයා වහන්සේ ඔච්චරම ගුණවත්ද? ඔය කියන තරම් ගුණවත්ද කියලා සැක හිතෙන්න පුළුවන්. මොකද අපිට තියෙන විචිකිච්ඡාව, විචිකිච්ඡාව කියලා කියන්නේ අරමුණෙහි නිශ්චයට පැමිණෙන්න බෑ, තීරණයක් කරගන්න බෑ, විනිශ්චය කරගන්න බෑ හරියට. මේ දෙයින් මේකමයි වෙන්නේ, මේ දෙය මේකමයි කියලා නිශ්චය කරගන්න බෑ. ඒ හින්දා රැවටෙනවා, ප්‍රමාණයක් රැවටෙනවා, නැත්නම් සම්පූර්ණයෙන් රැවටෙනවා. ඒක තමයි විචිකිච්ඡාව කියන්නේ. සීලයේ සැක කිරීම, අමාරුවෙන් සිල් රකින්න, සිල් රැකලා කල්පනා කරනවා මේ මෙච්චර කාලෙ සිල් රැක්කා, ඇත්තටම මේක ප්‍රයෝජනයක් වෙයි. එහෙම කියලා හිතන්න පුළුවන්. එහෙම සමහරව කියලා දිනා අවුරුදු 30ක්ද 60ක්ද මන්ද හරි ගාන මතක නැහැ. එක්තරා උපාසකෙක් කැලේට ගිහිල්ලා භාවනා කරන අවුරුදු 30ක් හරි 60ක් හරි භාවනා කළා, එළියක්වත් පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටියක් ගන්නවලු මේක මේ වැරදි කියලා. ඉතින් නියතව මේ මිත්‍යා දෘෂ්ටිය ගත්ත නිසා අපාය පුදුනා කියලා හඳන් වෙලා. ඒ මොකද ඔහු කරපු ක්‍රමේ වැරදි හින්දා ඔහු මේ බුද්ධ ආගම වැරදි කියලා හිතනවා. ඒක මිත්‍යා දෘෂ්ටිය. ඊට පස්සේ අපාය පුදුනා. මොකද මරණ වංච මරණාසන්න කාලෙදී තියෙන මිත්‍යා දෘෂ්ටිය. ඒ වගේ සීලෙහි සැක කරනවා. මොකද මේ සීලය ඇත්තටම අවශ්‍යමද? එහෙම නැත්නම් මේ සීලේ ප්‍රමාණවත් බුදුජන් වහන්සේ දේශනා කරපු ප්‍රාතිමෝක්ෂේ ඒ නිවන පිණිස ප්‍රමාණවත්ද? තවත් මොන හරි කරන්න ඕනේද කියලා හිතන කට්ටිය තමයි ඔය අමතර ප්‍රශ්න නගන්නේ. ඒ සීලෙහි සැක කිරීම. අනික් එක තමයි පූර්වාන්තය පිළිබඳ සැක කිරීම. ඒ කියන්නේ තමන්ට පෙර භවයක් තිබුණද, මේ අලුතෙන් අපි පහළ වුණාද, නැත්නම් පෙරත් කොහේ හරි ඉඳලා දාවේ කියලා සැක කරනවා. අපරාන්තය පිළිබඳ සැක කිරීම කියලා කියන්නේ මරුණට පස්සේ නැවත ඉපදෙනවා කියලා සැකහිත. සමහරුන්ට නම් ඊළඟ සැකපද පූර්වාන්ත අපරාන්ත දෙකම පිළිබඳ සැකයක් තියෙනවා. නූතන විද්‍යාඥයන්ට වගේ පෙර ආත්මය පිළිබඳවත් විශ්වාසයක් නැහැ. පෙර භවය පිළිබඳ, මතු භවය පිළිබඳ විශ්වාසයක්වත් නැහැ. ඒ හින්දා මේ ජීවිතයේදී අලුතෙන් ඉපදිලා මේ ජීවිතයට පස්සේ පොළොවට පස් වෙලා යන්න බලාපොරොත්තු වෙන ඉන්නේ. ඉතින් බලාපොරොත්තුවක් විතරයි. ඒකට කියන්නේ පූර්වාන්ත අපරාන්ත දෙකේ සැක කිරීම. අනික් කාරණේ තමයි අටවෙනි කාරණේ පටිච්ච සමුප්පාදය පිළිබඳ සැක කිරීම. ඒ කියන්නේ හේතුවක් අනුව ඵලයක් ඇති වෙන ධර්මයේ පිළිබඳව සැක පහළ වීම. මෙන්න මේ අට කාරණයට කියන බුද්ධාදී අටතන සැකය කියලා. මෙන්න මේ බුද්ධාදී අටතන සැකය සහිත සිත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත, උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත අසංඛාරික සිත කියලා හඳුන්වනවා. මේක තමයි විචිකිච්ඡාව කියන්නේ. නැතුව රහතන් වහන්සේටත් තියෙන සැක. එතන මෙතන ඒ සම්බන්ධයෙන් සැලකීමක් නැහැ. මොකද ඒ රහතන් වහන්සේටත් නොදන්නා දේ පිළිබඳ තියෙන සැක තියෙන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේට වගේ හැමදේම අවබෝධයක් නැහැ රහතන් වහන්සේගෙන්. අපි හිතුවොත් දැන් රහතන් වහන්සේ කෙනෙක්ගෙන් ගිහිල්ලා අහනවා, රහතන් වහන්සේගෙන් අහනවා මේ ළමයා අනාගතේදී කොයි වගේ කෙනෙක්ද වෙන්නේ කියලා පොඩි ළමයෙක් පෙන්වලා අහනවා. ඉතින් උන්වහන්සේට අනාගත සඥානෙ නැත්තම් උන්වහන්සේටත් ඒකට සැක පහළ වෙනවා. ඒ බුද්ධ ආදියට දෙන සැකේ නෙමෙයි, නොදන්නා දේ පිළිබඳ සැකේ. එහෙම නැත්නම් අපේ වාහනයක් කරනොත් මේ වාහනේ කැඩුනේ මොකද කියලා ඇහුවොත් උන්වහන්සේට එහෙම ඥානයක් නැත්නම් ඒක කියන්න බෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේට එහෙම නෙමෙයි, වියටයක් පෙන්ලා කිව්වත් ඇහුවත් මේක පැල කරොත් මෙන්න මේ ප්‍රදේශයේ හිටෙව්වොත් මොන වගේ අසන්නද ලැබෙන්නේ, ඒකට කොයිතරම් කාලයක් යනවද කියලා ඇහුවොත් කියන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේට පමණක් සාධාරණ වූ, අන්‍යයන්ට අසාධාරණ වූ, ඒ කියන්නේ අන්‍යයන්ට නැති ඥාන තියෙන කෙනෙක්. මේක තමයි අපි දැන් කතා කරේ උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත අසංඛාරක සිත. උද්දච්ච සම්ප්‍රයුක්ත සිත කියලා කියන්නේ සිතෙහි තියෙන නොසන්සුන් භාවය. උද්දච්චය කියලා කියන්නේ හිත විසිරෙනවා. එක අරමුණක තියෙන්නේ කලබල වැඩි, චංචලයි. ඉතින් වේදනාව විඳින්න තරම් සිහියක් නැහැ. සැපද දුකද කියලා තේරෙන්නේ නැහැ. මොකද එහෙට මෙහෙට දුවනවා. වෙලාවක් නැහැ සැපයක් විඳින්න. හැබැයි මේ විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත අපිට බොහොම පුරුදුයි පුහුණුයි. ඒ හින්දානේ සමාධිගත වෙන්නෙත් නැත්තේ. සමාධියට විරුද්ධ කාරණේ. උද්දච්ච. එකඟතාවයේ තියෙන විරුද්ධකම තමයි එකඟතාවය කියලා කියන්නේ හිත එක අරමුණක පවතිනවා. උද්දච්චය කියලා කියන්නේ එක අරමුණක පවතින්නේම නැහැ කියන එක. හැමතැනටම යනවා. එකතැනකට නෙමෙයි හැමතැනටම විසිර. ඒක උද්දච්ච කියලා කියන්නේ. මෙන්න මේ සිත් 12 තමයි අකුසල් සිත් කියලා කියන්නේ. අටක් ලෝභ මූලිකයි, දෙකක් ද්වේෂ මූලයි, දෙකක් මෝහ මූලයි. අකුසල් සිත් 12. මම හිතන්නේ පටිඝ සම්ප්‍රයුක්ත. ඔව් ගොඩක් විට ඉතින් අර ඇඟට තියෙන අපහසු මොකද තීනේ මිද්දේනේ තියෙන්නේ. තීනේ කියලා කියන්නේ ඇඟේ තියෙන අලස බව සහ කියන්නේ අලස බව සහ රෝගාතුර බව. රෝගී බව. රෝගී බව කියලා කියන්නේ ද්වේෂ මූලයි. ඇඟට අමාරුයි කියන්නේ ද්වේෂ මූලයි. සාමාන්‍ය බහුලව ඇති වෙන්නේ පටික සම්ප්‍රයුක්තසේ. ඒ කියන්නේ තමන් ඒ ඉන්න ඉරියව්වට කැමති නැහැ. ඒ කියන්නේ ඇලවෙන්නේ හිතෙන්නේ. ඒ කියන්නේ තමන්ට ඕන දේ කරගන්න බෑ. අකමැති දේවල් සිද්ධ වෙන්නේ ඒ වෙලාවට. එතකොට ඒ තීනේ මිද්දේ කියලා කියන්නේ අලස බව, ගිලන් බව කියන නිසා මං හිතන්නේ ද්වේෂ මූල සිත් තමයි තියෙන්නේ. තීන මිද්දේ නෑ. නීවරණයක් වෙන තීන මිද්දේ නෑ. ඇඟේ අපහසුකම් විතරනේ තියෙන්නේ. රතන්වාස. ඒ කියන්නේ නෑ නිදි මත නෙමෙයි. දැන් නිදි මත කියලා කියන්නේ දැන් අපි ওই තීනේ මිද්දේ කියන එක නේ සාමාන්‍යව අහුවේ. ඒ කියන්නේ දැන් ධාන හරි මාර්ගඵලයට ලැබෙන්නේ නැති තරම් තියෙන එක රතන්වාසර නෑ. දැන් විචිකිච්ඡාවකට ප්‍රමාණයක් තියෙනවනේ. රතන්වාසර නැති එක නේ අපි කතා කරන්නේ. කතා කරන්නේ රහත් උනාවත් ඉතුරුනේ කතා කරලා වැඩක් නැහැ. ඒක නැති කරන්නේ නැහැ. ඇඟේ වෙහෙස තියෙන්න පුළුවන්. ඒත් හැබැයි මෙහෙමයි මේ පටිඝ සම්ප්‍රයුක්ත සිත් ඇති වෙන්න හේතුව තමයි ඒ වුණාට ආසවක්ඛ ඥානෙ තියෙන හින්දා මේ ප්‍රත්‍යවේක්ෂා වෙනවා. ඒ කියන්නේ මధుරයක් කෑවහම පටිඝයක් තමයි ඇති වෙන්නේ. ඒනට රහතන් වහන්සේට මధుරයක් කෑව කියලා පටිඝය ඇති වෙන්නේ නැහැ. අකුසල ඇති වෙන්නේ නැහැ. දැන් ඇඟේ අමාරුවක් තියෙන ඇත්තටම ඇඟට නිින්ද අවශ්‍ය වෙලාවක් එනවනේ. එහෙම වෙලාවක් ආවොත් ඒක ස්වභාවයෙන්ම අකමැති අරමුණක් තමයි. ඒ වුණාට ඥානෙ තියෙන කෙනා සිහියෙන් ඒකට ක්‍රියා කරන්න පුළුවන්. ඒ කියන්නේ පෘථග්ජනෙකුට පවා කවුරු හරි බැන්නාම ඉවසන්න පුළුවන්. ඒ ඉවසන වෙලාවට තියෙන සිහිය. ඉවසන්නේ නැත්තම් තමයි පටිඝ සම්ප්‍රයුක්ත සිත් තියෙන්නේ. ඉතින් මේ පෘථග්ජනයන්ටමත් පුළුවන් මේ කාමාවචර කුසල් සිත් ඇති කරගන්න. සිහිය තියෙනවා. එහෙනම් මං කියේ අර සතිපට්ඨානෙ නැති වෙලාවට තමයි මේ අකුසල සිත් ඇති වෙන්නේ කියන්නේ ඒකයි. මොකද සතිපට්ඨානෙ තියෙන පුද්ගලයාටත් මෙන්න මේ ස්වභාව ධර්මය සහ අනික් පුද්ගලයන්ග බලපෑම මේ විදිහටම තියෙනවා. නමුත් සිහිය තියෙන වෙලාවට අකුසල ඇති කරගන්න. දැන් අපි දැන් අපි මෙතන දැන් මේ බණ සාකච්ඡා කර කර ඉන්නකොට ධර්ම සාකච්ඡා කර කර ඉන්නකොට දැන් පියවියෙන් ක්ෂණිකව තරහන පුද්ගලයෙකුට නම් දැන් කවුරු හරි ඇවිල්ලා මොනවා හරි හයියෙන් කෑ ගැහුවා මොනවා හරි කරත් එකපාරට තරහ යන්නේ නැහැ. මොකද දැන් මේ සද්ධාව කියන ධර්මතාවය මේ සිත් සතන්වල තියෙනවා. සිත් ආක්‍රමණය කරලා තියෙන සද්ධාවේ. එතකොට තියෙන අකුසල් වලට උඩට එන්න දෙන්නේ නැහැ එකපාරටම. එනට ඕනට වැඩි වෙලාවක් ගත වුණොත් එම ඒවා මතුවලා එන්න පුළුවන්. එකපාරටම එන්නේ නැහැ. ඒ මොකද සිහිය තියෙන ප්‍රමාණය. සිහිය නැති වෙන්න තරම් අරක බලවත් වුණාම තියෙනවා. අකුසලයෙන් බලවත් වැඩි මේ බලවත් වුණා වෙතින් සිහිය ප්‍රඥාව ඒ වගේ එකකට ඉතුරු වෙන්නේ සද්ධාවය නැති වෙලා යන
අකුසලද බලවත් වෙන කුසලයෙන්
අපිට ඉතින් අකුසල වෙනකොට අකුසල බලවත් වැඩි ඉතින් අකුසල් පුරුදු පුහුණු වැඩි ඒකේ පුතග්ජන භාවයේ ඉන්නේ කුසල් බලවත් නම් ඉතින් පුතග්ජන භාවයෙන් ටිකක් උඩට යන්න
පුළුවන්
ලෝභ සිතක් ලෝභ සිතක් ඒ උනට ඉන්න තියෙන අපහසුකම පටික සිතක්
රතන මාසික නිකක් කවර පහර දීලා
ඔව්.
ඒක
නේද කියන්නේ මොනවයි සිද්ධ වෙන්නේ? උපේක්ෂා සහගත සිත් තමයි. අකුසල සිත් තියෙන්නේ. අකුසල විපාක තියෙන්නේ. අකුසල විපාක ඇති වෙනවා. ඒවා උපේක්ෂා සහගත. දුක් වේදනා සහිතයි.
කොහෙද තමයි? එතකොට
කායික දුක කියන එක නෙමෙයි මම කියන්නේ.
කායික දුක දැනෙනවා.
කායික දුක දැනෙනවා.
එතකොට
ඒ වුණාට අකුසල සිත් ඇති කරගන්නේ නැහැ. ක්‍රියා සිත් වලින් ක්‍රියා කරනවා.
විපාක සිතක්
නේද? විපාක සිත අකුසල විපාක. ඊළඟට අපි එන්නේ කායන්ට තමයි. ආ හේතුක අකුසල විපාක. අටට එන්නේ. ඒ කියන්නේ දැන් අකුසල සිත් 12 කරා අහේතුක සිත් 18ක් තියෙනවා දැන්. එතකොට කාමාවචර සිත් 54න් 24ක් සෝබනයි 30ක් අසෝබනයි කියපු එකෙන් ඒ 30න් 12ක් අකුසල් 18ක් අහේතුකයි. අකුසල් 12 කරලා ඉවරයි. දැන් 18 කරන්න යන්නේ. 18ේ තියෙනවා කුසල විපාක 7යි අකුසල විපාක 8යි ක්‍රියා 3යි කියලා. ඒ 18ට යනවා.
අකුසල විපාක 7යි.
ඔව් හරි. මම මේක මා අනිත් පැත්තට කිව්වා. පුළුවන් පුළුවන් ලෝභ කිව්ව එක තමයි. يعني නිදාගෙන ඇලවෙන්න තියෙන ආසාව වෙන තැඳක දැන් ස්පර්ශ සුවේ විඳින තියෙන ආසාව ගැන කියන්නේ මේ සෙය්‍ය සුඛ කියලා කියන්නේ මේ මේ හොඳ ආසනයක ඇලවෙන්න හරි නිදා ගන්න හරි තියෙන ආසාව ලෝභ සාගතයි. ඒ මොකද ඒ ලෝභ සාගත සිට ඇදීනේ දැන් ඉන්න ඉරියව්වට අකමැති කම හින්දානේ. ඒ දෙකම එකතු වෙලා සැරෙන් සැරේට එන්නේ. ඒකෝර දැන් ඉන්න ඉරියව්වට කැමති නැහැ වෙන ඉරියව්වකට කැමති. එතකොට ඒ ඉරියව්ව අනුව ක්‍රියා කරන්න පුළුවන් වුණොත් ලෝභ සාගසිත වලින්ම ගිහිල්ලා නිදා ගන්නවා. ඉන්න බැරි වුණොත් ද්වේෂ සාගසිත වලින් ඔහොම ඉඳගෙන ඉන්න. නින්ද නැති වුණොත් ඔව් එතකොට ආද්වේෂ එනවා. මොකද දැන් ඇලවෙලත් අන්තිර නින්ද නැති වුණොත් ද්වේෂ වුණොත් සිත. ඒ මේ ලෝභයේ ද්වේෂයේ මාරුවෙන් මාරුවට මේක ළඟ ඇති වෙනවා. ඕ ඒක ඒ පුද්ගලයාම අඳුර ගන්න සතිපට්ඨාන භාවනා කරලා. මොහිත් කියන මෝහසිත අඳුරන්නත් තමයි කොටිම. මොකද උද්දච්චය කියලා කියන්නේ දැන් හිත විසිරෙනවා කියලා කිව්වට විසිරෙනවද කියලා හිතන්න ඥාන කියන්නේ ඥාණයෙන් බලන්න එපා විසිරෙනවා කියලා බලන්න. එහෙම නැත්නම් හිතෙන්නේ මේ මේ ගැන කතා කරන්න යනකොට ඊය කරපු වැඩක් මතක් වුණා. එහෙම නැත්නම් සද්දයක් ඇහුණා. එහෙම කියලා සද්දය ඇහුණාම සද්ද අහනවා මිසක් සද්දයක් ඇහුණා මම මේ කලින් කරගෙන හිටියේ මේ වැඩේ නෙමෙයි කියලා මතක් වෙන ඥාණයක් තියෙනවා. ඉතින් අර මේ සතිපට්ඨානයේ චිත්තානුපස්සනාවේ තියෙන විකිට්තං වා චිත්තං විකිට්තං චිත්තංติ පජානාති කියලා තියෙන විසුරුණුසිත විසුරුසිතයයි දැන ගැනීම සතිපට්ඨාන. සිහිය පිහිටීම. කියන්නේ දැන් භාවනා කරනකොට හරි මම දැන් ආසස ප්‍රාසස බල බල හිටියේ. ඒ වුණාට මේ දැන් මේ සද්දයක් අහනවනේ. එහෙම නැත්තම් මේ සද්දය අනුව හිත දුවලන. ඒ කියන්නේ මේ සද්දය අන්න බල්ලෙක් කෑ ගහනවා. ඒ බල්ලට බඩගිනි වෙලා වෙන්නේ නැති නැත්තම් බය වෙලා වෙන්නේ නැති මොන හරි කියලා ඒ ඔස්සේ හිතේ දුවන්න ගත්තාම ඒ ඔස්සේම දුවනවා. ඊට පස්සේ පස්සේ කල්පනා කරලා බැලුවොත් ඥානය තියෙනවා නම් විතරයි හිතෙන්නේ මං කලින් කරගෙන හිටියේ වැඩේ ඒක නෙමෙයි. මගේ හිත දැන් අතෙන්ට ගියා. කියලා සමහරවිට දැන් 10 කට විතර ගියාම එක තැනයි අහුවෙන්නේ.
නවත්තන්න
ඕන පරිපත. ඒ සිහිය වැඩි වෙනවා නැත් ඇත්තයි. සිහිය වඩන්න ඕන. සතිය. සතිය වඩන්න ඕන. ඒ සතිය වැඩුවාම දැන් 10කට 10ම තේරෙනවා. නැත්තම් 10කට ගියහම එකක් විතර අහුවේ. අහේතුක සිත් 18 කුසල විපාක අකුසල විපාක සිත් 7යි කුසල විපාක සිත් 8යි ක්‍රියා සිත් 3යි. අකුසල විපාක සිත් 8ක් තියෙනවා. මොනවද? අකුසල විපාක සිත් 7ක් තියෙනවා. පංචේන්ද්‍රියට අකුසල විපාක සිත් 5ක් තියෙනවා. ඒ 7ෙන් 5ක්ම මේ පංචේන්ද්‍රිය සම්බන්ධයක. ඒ කියන්නේ කලින් අපි කරන අකුසල් සිත්වල විපාක වශයෙන් ලැබෙන සිත්. මොනවද? උපේක්ඛා සහගත චක්කු විඥාන සිත්. උපේක්ඛා සහගත චක්කු විඥාන සිත්. මොකද මේ ඇහැයි, කනයි, නාසයයි, දිවයි කියන ඒවා ඇතිවෙන සිත් උපේක්ඛා සහගතයි කියනවා. ඊට පස්සේ තමයි ඒවට ඇලිලා ලෝභ සහගත සිත් හරි අකමැති නම් ද්වේෂ සාගසිත තියෙන. මොකද ඇහෙට ඒ කායක මහතරයි කියන්නේ. ඒ මොකද මේ එතන කියලා තියෙන්නේ අරමුණ පැහැදිලි නැහැ කියලා. ඒ හින්දා උපේක්ඛා සාගතයි කියලා. ඒ මොකද උපේක්ඛා සාගත චක්කු විඤ්ඤාණ සිත තමයි පළවෙනි සිත. දෙවෙනි එක තමයි උපේක්ඛා සාගත සෝත විඤ්ඤාණ සිත. තුන්වෙනි එක තමයි උපේක්ඛා සාගත ඝාන විඤ්ඤාණ සිත. කියන්නේ නහය. නහය ඇති වෙන සිත. දැන් මේ උපේක්ඛා සාගත චක්කු විඤ්ඤාණ සිත විතරයි ඇහි ඇති වෙන්නේ. අකුසල විපාක සිත් හැටියට. එහෙම නැත්නම් තව කුසල විපාක පැති තව එකක් තියෙනවා. ඒ දෙක විතර ඇහි ඇති වෙන වෙන සිත් ඇති වෙන්නේ නැහැ. ඒ සිත් දෙකෙන් තමයි මේ සියලුම දේවල් අපි බලන්නේ. එතෙන් මේ අකුසල විපාකය ඇති වෙන්නේ කලින් කරපු අකුසලයක විපාක වශයෙන්. ඒ කියන්නේ අකමැති, අප්‍රිය, අකාන්ත, අමනාප දේවල් තමයි දකින්න හම්බෙන්නේ මේ සිත්. ඒ කියන්නේ යම් කිසි තමන් අකමැති දෙයක් අපි තුමු දැන් අරමුණෙහි කැමැති අකමැති බවක් නැහැ. සමහරලාට අසූචි ටිකක් දැක්කහම මිනිස්සුෙකුට නම් අකුසල විපාකයක් ඇති වෙන්නේ. ඒත් ඌරෙකුට කුසල විපාකයක් ඇති. මොකද ඒ කියන්නේ මොකද ඔහුට ප්‍රියමනාප අරමුණක් තමයි ඒකේ වෙන්නේ. අප්‍රියමනාප අරමුණක් නෙමෙයි. මොකද අසූචි ගඳට ඌර දුවනවා. අසූචි ගඳ හොඳයි කියලා ඉතලා. ඉතින් ප්‍රිය වූ මනාප වූ අරමුණක් තමයි අසූචි කියලා කියන්නේ.
නැත්තම් මනුවෙකුට වගේ ගත්තොත් කුකුලෙකුට වගේ ගත්තොත් ඒ වුණාට වෙන මිනිස්සුෙකුට ගත්තොත් එහෙම අප්‍රියමනාපසිතක්. මේ අප්‍රියමනාපසිත ඇති වෙන්නේ අකුසල විපාක වශයෙන්. හැබැයි මෙතන දැන් ඇහැ ඇති වෙන හිත අරමුණ කෙලින්ම ඇහි ගැටෙන්නේ නැතිකම හින්දා හෝ එවැනි දුර්වලකමක් හින්දා උපේක්ෂාසගතයි කියලා කියනවා. ඒ කියන්නේ සපද දුකද කියලා ඇහෙන් තෝරන්නේ නැහැ. පස්සේ ඒක ඇලෙන්න හොඳද ඇලෙන්න මේ ගැටෙන්න හොඳද කියලා හිතෙන් තමයි තීරණය කරන්නේ. ඊට පස්සේ තමයි අකුසල සිත ඇති වෙන්නේ සම්මත. දෙවෙනි පළවෙනි සිත ලියාගත්තනේ උපේක්ෂාසගත චක්කු විඥාන සිත, දෙවෙනි සිත උපේක්ෂාසගත සෝත විඥාන සිත. ඒ කියන්නේ කණින් ශබ්දාහනය අකමැති ශබ්ද ඇහෙන සිත. උපේක්ෂාසගත ගාහන විඥාන සිත කියලා කියන්නේ ගන්ධයන් අප්‍රියමනාප ගන්ධයන් ඇති වෙන සිත. උපේක්ෂාසගත ජීවහා විඥාන සිත කියලා කියන්නේ දිවි ඇති වෙන සිත. අකමැති දේවල් කරන. සහ දුක්ඛසගත කාය විඥාන සිත. දුක්ඛසගත කියලා කියන්නේ මේ කයේ කෙලින්ම හැපෙන්න මොනලු අරමුණ හරියට දැනෙන්න. ඒ හින්දා උපේක්ෂාසගත වෙන්න හැල්ලු කාය විඥානේ කවදාවත්. එක්කෝ සුඛ වෙනවලු එක්කෝ දුක්ඛ වෙනවලු. එහෙම තමයි පැහැදිලි කළ තියෙන්නේ. ඒ නිසා අකුසල විපාකයක් වුණාම අපි තුමු කවුරු හරි අපි ඇල්ලුවොත් එක්ක අපි එකට කැමති වෙනවා එක්ක අපි එකට අකමැති වෙනවා. එහෙම නැත්නම් එක්ක එක අපි එක්ක එක ඒ අරමුණ අපිට සැපසහිතයි නැත්නම් දුක්ඛසහිතයි.
ඒ වගේ දැන් අපි කියන්නේ අපි නිකන් ඉන්න එක අරමුණක ඉන්නකොට කෙනෙක් කියලා අල්ලනවා.
ඔව්.
අල්ලනවා එක පාට අපි දන්නේ නැහැ නේ කවුද කියලා. එතකොට ඒ මොහොතේ තියෙනවා ට්‍රග්ගර් හැරිලා බලන අවස්ථාවේදී
මේ මම හැරිලා බලන්න සිත් කෝටි ගණක් යනවා. අල්ලන එක දැනෙන සිත තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි දන්නේ නැතුවට නිදාගෙන ඉන්නකොට සීතලට වගේ දැනුනොත් හරි සනීපයි කියලා හිතුවට සර්පෙක් වෙන්න පුළුවන්. පස්සේ තමයි බය වෙන්නේ. ඉස්සෙල්ල සීතලට කැමති වෙනවා. රස්න වේලාවක. මෙහෙමනේ රස්න වේලාවක සීතලට තමයි කැමති වෙන්නේ. සීතල වේලාවක රස්නට තමයි කැමති වෙන්නේ. සීතල වේලාවක සව සීතල වුණොත් තමයි අකමැති වෙනවා. රස්න වේලාවක තව රස්න වුණොත් අකමැති වෙනවා. එහෙමනේ තියෙන්නේ. ඒ හින්දා ඒක මේ ඒකාන්තයෙන්ම අරමුණ සම්බන්ධයෙන් කියන්නේ දැන් අරමුණ කුසල්ද අකුසල්ද උපේක්ඛාසගත සෝමනස්සගත දෝමනස්සගත කියලා කොහෙවත් කියන්නේ නැහැ. අරමුණ සම්බන්ධ නෙමෙයි ගන්න විදිය අනුව තමයි වෙන්නේ ඒක. මොකද දැන් බුදුරජාන් වහන්සේ දැක්කොත් හොඳ බෞද්ධයෙකුට සෝමනස්සගත කියන සතුටුසගත මේ මහා සද්ධාව කුසල් ඇති වෙන අරමුණක්. මිත්‍යා දෘෂ්ටිකයකට කල්ප ගානක් අපායේ ඉන්න තරම් අරමුණක්. අකුසල් සිත
විදිහට ගන්න රියැක්ෂන් එක කරන්න
කියන්නේ. අරමුණ කියලා කියන්නේ සිතට එකෙන සිතෙන් දැනගන්න දේ. ආ පළවෙනි පාඩම. ඔව්. දැන් හරියට. එයන් දැන් කණ්ණාඩියක් ඉදිරියට වස්තුවක් පැමුණාම ඒ කණ්ණාඩිය දින ඔපේ හිඳ ප්‍රතිබිම්බයක් හැදෙනවා. ඔව්. ඒ කියන්නේ වස්තුවට සමානම ප්‍රතිබිම්බයක් හැදෙනවා. එතකොට මේ කණ්ණාඩියේ ඔපේ නිසා තමයි ඒක හැදෙන්නේ. ඒක ස්වභාවිකව හැදෙන දෙයක්. ඒ වගේම ඇහි තියෙන ඔපයක්. ඇහි තියෙන මේ දිර්ශන ගතියක්. දිර්ශන ගතියට කියලා කියන්නේ ප්‍රසාදකේ. ඇහැට කියන්නේ චක්කු කියලා. චක්කු ප්‍රසාද කියලා. චක්කු ප්‍රසාදයේ උඩ තමයි මේ චක්කු විඥානය තියෙන්නේ. ඇහි සිත ඇති වෙන්නේ. එතකොට මේ ඇහි සිත ඇති වෙන්නේ මේ ඇහැ කියන ඉන්ද්‍රිය වැඩ කරනවා නම් ශරීරයේ නිරෝගීතාවයෙන් යුක්ත නම් බලන්න තරම් ආලෝකය තියෙනවා නම් බලන්න තරම් සිහිය තියෙනවා නම් ඇහැ ඉදිරියට මොන හරි ආවහම ඇහි ප්‍රතිබිම්බයක් වගේක් හැදෙනවා. ඒ ප්‍රතිබිම්බයට තමයි කියන්නේ චක්කු විඥානය කියලා. හිත කියලා කියන්නේ. මේ එළිය තියෙන එක කියන අරමුණ කියලා. ඒත් අපි ව්‍යවහාරයෙන් ඇත්තටම වෙන්නේ සිතින් අරමුණ දැන ගැනීම. හරි. එනකොට අපි කතා කරන්නේ හිතට අරමුණ වුණා කියලා. මොකද එහෙම නැතුව කතා කරන්නේ. ඒ කියන්නේ අපිට අරමුණක් ලැබෙනවා එහෙම කියලා තමයි අපි කතා කරන්නේ. එනකොට ඇත්තටම හිත කියන්නේ ශක්තියක්. මොකක්ද දැන ගැනීමේ එහෙම නැත්නම් විඳීමේ ශක්තිය. විඥාන කියන්නේ ඒකයි. ඒ කියන්නේ දැන ගැනීමේ ශක්තිය.
අරමුණ කියන්නේ දැන ගන්නවා කියන්නේ.
අරමුණ කියලා කියන්නේ හිත ඇතිවෙන්න මූලික හේතුව ඇත. හිත ඇතිවෙන්නේ අරමුණ දැනගන්න හින්දා.
ඉතින් අපි අරමුණ කරනවා කියලා කියන්නේ?
අරමුණ කරනවා කියලා එකක් නෑ ඇත්තටම. අපි කතා කරනවා හැම.
ඇහැට
රූපේ තමයි අරමුණ.
නෑ, මේ මුකුත් නෙතුනේ අපි අරමුණ කරනවා කියන්නේ. අපි දැන් අපි දාගකට ගාවට ගිහිල්ලා අපි බුදුහාමුදුරුවෝ අරමුණ කරනවා කියලා කියන්නේ.
ඒ මනසින්නේ.
ආ ඒක තමයි.
ඉතින් මේ මනසට අරමුණ වෙනවා අතට අහුවෙන්නේ නැව නෑ ඇහැගෙන ඉගෙන ඉගෙනගෙන මනස ගැන හිතා ගන්න. ආ. මොකද මනස තියෙන තැන දන්නෙත් නෑ ඇහැ නම් තියෙන තැනවත් දන්නවන්නේ. ඒ ඇහැට අරමුණු වීම. ඒ කියන්නේ මේ ඒ අරමුණ ඇහි ඇවිල්ලා වදින්නේ නෑ. ඒ හින්දා උපේක්ෂාසගතයි කියලා කියන්නේ. මෙතන මේ ඇහි ඇති වෙන සිත. ඒ සිතෙන් තමයි මේ බාහිර යම්කිසි වස්තුවක් මේ හිත කියන අපේ හිත් පරම්පරාව කියන පද්ධතිය ඇතුළට ගන්න. අපි කියන්නේ කම්පියුටර් වල නම් හරි පැහැදිලි. يعني ඉන්පුට් කියලා කියන්නේ එළිය මොකද ඇතුළට දාන සිස්ටම් එක ඇතුළට දාන. අන්නේ වගේ මේ ඇහි ඇතින සිතෙන් තමයි ඇතුළට ගන්න. ඇතුළට ගත්තට පස්සේ ඇතුළේ ක්‍රියා කිරීම මත තමයි අතපය හැලෙන්න ගන්න. ඔළුව කරකෙන්න හරි ගන්න. ඇහැ හැලෙන්න හරි ගන්න. ඒවට කියන ජවන සිත් කියලා. ඒ ජවන සිත් කියලා කියන්නේ කුසල් හරි අකුසල් හරි ක්‍රියාවලට. ඉතින් තාම අපි කුසල් කරෙත් නැහැ. ක්‍රියා කරෙත් නැහැ. අකුසල් ටික විතරයි කරේ. ඒ හින්දා එළිය විස්තර කරන්න බෑ. දැන් ඉස්සරහට යනකොට ඔක්කොම විස්තර කරන්න හරි ලේසි. ඔය සිත් ටික ඔක්කොම දන්නවා. જાත් ටික ඔක්කොම දැනගත්තට පස්සේ නිකන් නම් කියලා විස්තර කරන්න පුළුවන්. දැන් ඔය ක්‍රියාවම තමයි දිගටම පැහැදිලි වෙන්නේ.
මොකද සම්මේලනයේ
දිවි ඇති වෙන්නේ දිව කියන එක ස්පර්ශ වුණාට මම දන්නේ දිවේ පිහිටීම කොහොමද කියලා. කය කියන එක නම් කෙලින්ම ඇඟේ වැදිලා තමයි ඒ ස්නායුවල ස්පර්ශ වෙලා තමයි කොහොම හරි එක වෙනවා සැපhari දුකhari ඇති වෙනවා කියලා. දිව කියන එකේ උපේක්ෂාව ඇති වෙනවා කියලා තියෙනවා.
අපි කොහොමද නිරාද දිව හැපුණොත්
දතකට? ඒක කාය විඥානේනේ. රසය දැන ගැනීමක් නෙවෙයි එතන වෙන්නේ. දිව කියන එකේ මේ මේ දෙකක් තියෙනවා. ජීවහා විඥානයත් තියෙනවා කාය විඥානයත් තියෙනවා.
කායික.
මොකද රසනහර කියන එකෙන් තමයි රස දැනගන්නේ. මේ ස්නායු අපි දන්නේ නැහැනේ. අපි දන්නේ ස්නායු විතරනේ. මේ මේකේ කියලා තියෙන විදිහට රසනහර කියලා જાතියකින් තමයි රස දැනගන්නේ. වෙනම જાතියකින් තමයි සැප දුක රසන සීතල දැනගන්නේ. රළු බව සුමුදු බව දැනගන්නේ වෙන මේකෙන්. ඉතින් ඒ දිවේ තියෙන මේ ව්‍යුහය හරියටම දන්නේ නැති හින්දා ඒක විස්තර කරන්න අමාරු. ඔව් රසනහර. මානල් පෙතියෝ. අග වගේ කොටසක් තියෙනවා කියලා කියන ඒවනට ඒක ඔය ඉතින් ඒ
තමයි මේ ජීවක ප්‍රසාදේ කියනවා.
ඉතින් තාම විද්‍යාවෙන් අපි මේ දිවවල් අලුතෙන් හදලා නැති හින්දා ඒක හරියටම කියන්න බෑ මොකෙන්ද රස දැනෙන්නේ කියලා. ඒ හින්දා අපි දන්න විද්‍යාවෙන් මේක මේ පැහැදිලි කරන්න ටිකක් අමාරුයි. නැත්තම් දැන් අපිට හිතන විදිහට නම් දිවෙත් කැම වැදිලා තමයි දැනෙන්නේ. ඒ වුණාට රසනහාරවල වදිනවද කියලා දන්නේ නැහැ හරියට. සමහරවිට රසනහාරවලට මේ කෙලවලින් අරන් යනවද වෙන විදිහකින් සම්ප්‍රේෂණය වෙනවද කියලා දන්නේ නැහැ. රස කියන එක. ඒ හින්දා මේ ඒකන කියන්න අමාරුයි. හැබැයි කාය විඤ්ඤාණත් දිවේ
තියෙනවා.
ඔව්. ඒ කියන්නේ දිව තුාල වීමේදී, හැපීමේදී එහෙම නැත්නම් වෙන රස්නේ රස්නේට පිච්චීමේදී වගේ කාය විඤ්ඤාණ ඇති වෙනවා. එතකොට ඒක දුක්ඛ සාගතයි. දැන් මේ මං කිව්වේ අ හේතුක අකුසල විපාකසෙත් හතෙන් පහක් කිව්වේ. ඊට පස්සේ කියනවා උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත කියලා එකක් තියෙනවා. සම්පටිච්ඡන සිත කියලා කියන්නේ සම්පටිච්ඡන සිත. සම්පටිච්ඡන සිත කියලා කියන්නේ ඇහැට අරමුණක් ඇති ඇහි සිතක් ඇති වුණාම, ඒ කියන්නේ එළියේ තියෙන දේක් අරමුණු කරලා සිතක් ඇති වෙන චක්කු විඤ්ඤාණ ඇති වුණාම ඒ චක්කු විඤ්ඤාණයෙන් ගන්න අරමුණ, ඒ අරමුණම අරගෙන අරමුණ කරගෙන මේ හෘද වස්තුවේ නැත්නම් මනසේ කියන ඉන්ද්‍රියේ සිතක් හට ගන්නවා. මේ අරමුණ මනසට බාර ගැනීම වශයෙන් සම්පටිච්ඡන කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ මේ චිත්ත වීතියක් කරාම තේරෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි බලනවා කියලා කියන්නේ අපි නිතර ඉන්නේ භවංග සිත තියලා. ඒ භව සාමාන්‍ය ප්‍රධාන සිත් પરම්පරාව චිත්ත ප්‍රවාහය තියෙන මනසේ. හෘද වස්තුවේ පිරිසිදු ලේ තියෙන පැත්තේ ඒ ලේවල ගෑවි නොගෑවි තියෙන මනස කියලා ඉන්ද්‍රියක තමයි හර්ධවස්තු රූපය කියලා කියන අභිධර්මයට ආවම මනස කියලා තමයි සාමාන්‍ය පාවිච්චි කරන්නේ. ඒ හර්ධවස්තු රූපය තමයි මේ සිත් හටගන්නේ වැඩි හරියක්. එතකොට එක දිගටම සිත් ඇති වෙනවා. අතරක් නැහැ. මනුෂ්‍ය ජීවිතේ නම් එහෙම අතරක් නැහැ. අනාගාමී වෙලා හරි රහත්ලා නිවන සමාපත්තිය සමදුන් නැත්තම්. හරිද? ඒක ඉස්සරහ අතරක් නැහැ කියන්නේ සිත් අතර අවස්ථා තුනයි තියෙන්නේ. ඒ කියන්නේ උත්පාදයේ තියෙනවා, තිතියේ තියෙනවා, භංගයේ තියෙනවා. ඇතිවීම තියෙනවා, පැවතීම තියෙනවා, නැතිවීම තියෙනවා. හතරෙනි අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ වෙන අවස්ථාවක් නැහැ. ආයෙත් තියෙන උත්පාදේ. තිතිය භංගය. උත්පාදයේ තිතිය භංගය. ඒ කියන්නේ සිතක් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. අන්නේ ආකාරයට සිතක් සිතක චිත්තක්ෂණ තුනයි කියන කෙනෙක්. يعني අවස්ථා තුනයි තියෙන්නේ. හතරෙනි අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙලා තව වෙලාවක් ගිහිලා නෙමෙයි ඊළඟ සිත ඇති වෙන්නේ. මේ අතර තව අවස්ථාවක් නැහැ. නැහැ කියලාම කියලා තියෙනවා. ඒතකොට
ඒ නිසා තමයි අන්තරාභවය කියන්නේ කියන්නේ.
ඒ නිසා අන්තරාභවයකුත් නැහැ. ඉතින් ඒ අභිධර්මයේ කරාම අන්තරාභවයක් කියලා ඉතුරු වෙන්නේම නැහැ. ඒ සිත් පරම්පරාව සිත්වල අතරක් නැහැ කියලා කියන්නේ හිඩසක් නැහැ කියන එක. ඉතින් අන්න ඒ සිත් ප්‍රධාන වශයෙන් මනස ඇතුළේ සිත්වලට කියනවා භවාංග සිත් කියලා. භවය කියලා කියන්නේ මේ ජීවිතේ. භවයේ අංග කියන්නේ භවය පවත්වාගෙන යාම වශයෙන් ඇතුළේ සිත්වල තමයි භවාංග කියලා කියන්නේ. හරිද? ඒ මොකද සිත් පරම්පරාවේ එක සිතක් ඇතිවීමට හේතුව තමයි ඊට කලින් මොහොතේ සිතක් තිබීම. ඒ සිත ඇතිවීමට හේතුව තමයි ඊට කලින් මොහොතේ සිතක් තිබීම. ඒ සිත ඇතිවීමට තමයි හේතුව ඊට කලින් මොහොතේ සිතක් තිබීම. එහෙම නැතුව විශේෂ බලයකින් අවස්ථා දෙකකදී විතරක් සිත් නැති වෙලාවක සිත් ඇති වෙනවා. ඒ මොකද කලින් තිබ්බ චිත්ත පරම්පරාවක් සිත් ඇතිවීම නවත්තල බලෙන් ඊට පස්සේ පටන් ගැනීම නිසා. එහෙම නවත්තන්න පුළුවන් නිවන් දැකීම කියලා කියන්නේ නිර්වාණ අවබෝධය ලැබුවට පස්සේ පිරිනිවන් පෑවට පස්සේ තියෙන සැප මේ ජීවිතයේම විඳීම වශයෙන් තියෙන සමාපත්තිය තමයි නිරෝධ සමාපත්තිය කියලා. ඒ නිවනේ සිත් නැහැ වගේම නිරෝධ සමාපත්තිය ඇති වුණාම සිත් ඇති වෙනවා. අනේ ඒකයි තැන් දෙකක් තියෙනවා කියලා කියන්නේ. ඊට අමතරව හතරවෙනි ධ්‍යානට භාවනා කරලා හිතගෙන ගොඩක් කලකිරුණාම මහා කල්ප 500කට අසංසත්ත්වයේ උපදිනවා සිත් ඇති වෙන්නේ නැහැ. නැවත උපදින්නේ ඒ භවයට කලින් භවයේදී කරපු දෙයක් අරමුණලා තමයි නැවත පල්ලෙහා උපදින්නේ. ඒ හින්දා මේ එක සිතක් ඇති වෙන්නේ ඊට කලින් සිතක් තියෙන්න ඕනේ කියලා කිව්වට අවස්ථා දෙකක් ඇර. එන මොකද විශේෂ අවස්ථා දෙකක්. ඒ මොකද ධාන සමාපatti ධාන බලයට වෙනස් කරපු දෙයක් තියෙන. සාමාන්‍ය පෘථග්ජනයෙකුට ওই ටික වෙන්නේ නැහැ. අතරක් නැහැ. මේක හිදසක් නැහැ. හිදසක් නැතුවම අපි කල්පනා කරන්න ඕනේ මෙතනදී සාමාන්‍ය පුදුගල ගත්තාම සිතක් හට ගන්නවා තව සිතක් හට ගන්නවා තව සිතක් හට ගන්නවා තව සිතක් හට ගන්නවා ඉතින් ඒක දිගටම තියෙන්න ඕනේ ජීවිතේ පවතින දා ජීවත් වෙනවා කියන්නේ ඒක දිගටම සිත් තියෙනවා කියන එකම තමයි. එතකොට ඇහෙන් අරමුණු ගන්නෙත් නැත්නම් කනෙන් අරමුණු ගන්නෙත් නැත්නම් නහයෙන් අරමුණු ගන්නෙත් නැත්නම් දිවෙන් අරමුණු ගන්නෙත් නැත්නම් කයෙන් අරමුණු ගන්නෙත් නැත්නම් මනසින් අරමුණු ගන්නෙත් නැත්නම් සිත් ඇති වෙන විදිහක් නැහැ. එතකොට ඇති වෙනවා සිතක් භවාංග කියලා. භවාංග කියලා කියන්නේ මොකද්ද? මේ ජීවිතේ පවත්වන්න ඕන හින්දා අතරට ඇති වෙන හිත. ඒ මොකද අපේ ආවුස රැක ගන්න හින්දා. තේරෙනවද? එහෙනම් අපි තද නින්දේ ඉන්නකොට හීන පේන්නේ නැත්තම්, එහෙම නැත්තම් අපි සිහින ඇති කරාමත් හීන පේන්නේ නැත්තම්. සමහරවිට නම් ඉඳි පේනවා කියන උඩ ගිහිල්ලා පා වෙනවා වගේ. එහෙම පේන්නේ නැත්තම් ඒවා හීන කියලා කියන්නේ. හීන වගේ පේන්නේ නැත්තම් ඒ වෙලාවට ඇති වෙන්නේ භවාංග කියලා සිතක්. ඒ භවාංග සිත කියලා කියන්නේ ගිය භවයේදී අපි මැරෙන මොහොතේ අපිට අරමුණු වෙච්ච ඇති වෙච්ච සිත. ඒ භවංග සිතේ අරමුණ තමයි මිනිස්සෙක් නම් අනිවාර්යයෙන්ම කුසල අරමුණක්. මොකද පිනක් මතක් වෙලා තමයි මිනිස් ජීවිතයක් ලැබෙන්නේ. අඩුම ගානේ දැන් මෙතන ඉන්න පුද්ගලයන් නම් ද්වි හේතුකාරී ත්‍රි හේතුකාරී වෙන්න ඕනේ. ඒ කියන්නේ ලෝභය ද්වේෂය නැති. ඒ කියන්නේ අලෝභ අදෝෂ කියන මූල දෙක හෝ අලෝභ අදෝෂ සමූහය. ඒ කියන්නේ දානය, මෛත්‍රිය, ප්‍රඥාව කියන තුනම සහිත සිතක් තමයි මේ භවංග සිත හැදීර තියෙන්නේ ත්‍රි හේතුක පුද්ගලයෙකුගේ. එතකොට ඒ සිත අපිට මතක් වුණේ මල් ආසනයක තිබ්බ මලක් තමයි. ඒ මලම තමයි සෑම තාම මතක් වෙන්නේ. එතකොට ඒ භවංග සිතේ ඒ චුතිසිතේ පස්සේ තියෙන ප්‍රතිසන්දිසිත කියලා මෞකසය තියෙන පළවෙනි සිතත් ඒ සිතමයි. හැබැයි අර අවස්ථානුකූලව අපි නම් වෙනස් කරනවා. ඔය සිතෙන් කරන්නේ දැන් අන්තිම සිතෙන් කරන්නේ එතනින් යවන එකින්ද චුති කියන්නේ ඒකයි. චුති කියන්නේ එතනින් ගියා කියන එකයි.
ඒතරද
දැන් අපි කියන්නේ අදින් ඉඳි එක දැන් මේ භවංග සිත ආවා කියලා. ඒ මතක් වෙන්නේ නැත්තේ. ආවෙන්නේ නැහැ. සිත් ගොඩක් නේ කොහොමද දැන් පහුගිය එක තප්පරේට කෝටි ප්‍රකෝටි ගණක් ඇතුණා කියලා මතක් සිතේ වේගය වැඩි සිහිය නැති හින්දා. සිහිය වඩන්න ඕනේ කියන්නේ ඒකයි. හැම සිතක්ම හවු වෙන තරම් වඩන්න ඕනේ. එතකොට තමයි rahat වෙන්න පුළුවන්. මොකද ඇති වෙන්නේ මොන සිද්ද කියලා දන්නේ නැතු අකුසල් ටික නවත්ත ගන්න කොහොමද? කුසල් විතරක් කරන්නේ කොහොමද? මේ rahat වෙනවා කියන්නේ කුසල ලකුසල් දෙකම නවත් ගන්න ඕනේ. කොච්චර සිහියක් තියෙන්න ඕනේ? මේ හින්ද තමන්ට ඇති වෙන සිත් ප්‍රමාණය දැනගන්න ක්‍රමයක් හැටියට තමයි බුදුරජාන් වහන්සේ මේ සතිපට්ඨානය කියලා තියෙන්නේ. විදර්ශනා භාවනාව කියලා තියෙන්නේ. ඉතින් මේ භවංග සිත ඇති වෙනවා. ඇති වෙනවනේ මේ භවංග සිතු සිතට ගන්න භවංග අරමුණ. ඊට පස්සේ දැන් යම් කිසි හේතුවක් හින්දා අපි තුමු දැන් හෘද වස්තුවේ හිත ඇතිවි ඉන්නකොට මේ ඉදිරියට මොන හරි දෙයක් එනවා කියලා
යාවහම ඉස්සල්ලාම මේ බවාංග සිත චලනය වෙන. චලනය වෙනවා කියලා කියන්නේ බවාංග සිතයි බවාංග අරමුණයි අතර තියෙන සම්බන්ධය පොඩ්ඩක් හෙල වෙනවා. මොකද දැන් දිගටම බවාංග සිත එකම බවාංග අරමුණ ගන්න. එන්න ඒ දෙක දිගටම දිගටම ඇති වෙනවා. එතන බවාංග සිත ඇති වෙනවා බවාංග සිත තියෙන එකම අරමුණ. ඊළඟට ඇති වෙනවා බවාංග සිත. එහෙම දැන් එහම කෝටි ගණන් බවාංග සිත තියෙනවා. එතකොට අර එළිය මොන හරි දකින්න තියෙනකොට මේ දෙක අතර සම්බන්ධය හෙල වෙනවා. ඒකට කියන බවංග චලන කියලා කියනවා. ඊට පස්සේ බවංග සිත තියෙන එක නවතිනවා. අන්තිමයේ තියෙන බවංග සිතට කියන බවංග උපච්ඡේද කියලා. ඒ කියන්නේ බවංග සිත ඇතිවීම නැවැත්තුවා කියන එක. මරුව මුලින් කැපුවා කියන එක උපච්ඡේද කියන්නේ. එතකොට ඊට පස්සේ මේ හෘද වස්තු වෙනවා මේ සිත් ටික ඔක්කොම ඇති වෙන්නේ. බවංග සිතුයි බවංග චලනයි බවංග උපච්ඡේද. ඊට පස්සේ මේ හෘද වස්තුවේ ඇති වෙනවා සිතක් පංච ద్వාර ආවර්ජන කියලා සිතක්. පස් දොරෙන් මොන දොරෙන්ද ඊළඟ සිත එන්නේ? ඊළඟ සිත ඇති වෙන්නේ කියන්නේ. දොරවල් පහ ආවර්ජනය කරන සිතක්. ඒ කියන්නේ දොරවල් පහ මතක් කරනවා. ඒ කියන්නේ ඇහැද, කනද, නාසයද, දිවද, කයද කියලා මතක් කරන සිතක්. කය කිව්වට ඔක හරි සංකීර්ණයි. ඇහැ කිව්වොත් සංකීර්ණයි. මොකද ඇහි තියෙන එකම එක තැනකින් නෙමෙයි මේ පේන්නේ. ඉතා කුඩා තැනක් කියලා කිව්වට ඒකේ කෝටි සංඛ්‍යාත රූප කලාප තියෙනවා. දැන් ඇඟෙත් කය කියලා කිව්වට කය තේරෙනවනේ මම එකින් කියන්නේ. දැන් කකුලේද අතේද බඩේද කියලා ඊළඟ සිත ඇති වෙන්නේ ඒක තීරණය කරන්න ඕනේ. අන්න ඒකට පස්සේ ඒ මනස ඇතිවෙච්ච සිත් නවතිනවා. එතකොට මේ පංච ద్వාර ආවර්ජන සිත ඇති වෙලා පැවිදලා නැතු වුණාට පස්සේ සිත මෙහෙම ගමන් කරන්නේ නැහැ. ඒක එතනම නැති වෙනවා. ඇති වෙලා පැවිදලා නැති වෙනවා. නැති වුණාම මෙතනින් ඇහි සිතක් ඇති වෙනවා. ඇතිවීම පැවිදීම නැති වෙනවා. චක්කු විඥාන සිත කියලා කියන්නේ ඒකට. ඒ චක්කු විඥාන සිතට එළිය තියෙනක අරමුණ වෙනවා. ඊට පස්සේ හෘද වස්තු සිතක් ආය ඇති වෙනවා. අර සිත මෙහෙම පලයට යනවා නෙමෙයි. හිතට යන්න වෙලාවක් නැහැ. මොකද ඇතිවීම පැවිදීම නැතිවීම ඇරෙන්න ඉතුරු අවස්ථාවක් නැහැ කියලා කියනවා. එතකොට මේ චුති ප්‍රසන්දි ක්‍රමයත් ඔතනින් තේරෙනවා. මොකද හිත යන්නව නෙමෙයි. එකම සිත් පරම්පරාවේ ඊළඟ පුරුක හැටියට සිතක් උපදින එක විතරයි වෙන්නේ. එතකොට මෙතන සිතක් ඇති වෙලා සමහර යටිපතුල ඇති වෙන සිතක්. ආයෙ තියෙන උඩ සිතක්. එහෙම නැත්නම් ඇහි සිතක් ඇති වෙලා ආයෙ මෙතන සිතක් ඇති වෙනවා. ඒ ඇහි ඇති වෙච්ච සිතට පස්සේ ඇති වෙන සිතට කියනවා සම්පටිච්ඡන සිත කියලා. සම්පටිච්ඡන සිත කියලා කියනවා. ඒ සම්පටිච්ඡන සිත කියලා කියන්නේ ඇහෙන් ගත්ත අරමුණ මේ මනස කියන ඉන්ද්‍රියට බාර ගැනීම වශයෙන් නැති වෙන සිත නිසා ඊට පස්සේ තියෙන සම්තිරණ කියලා සිතක්. සම්තිරණ කියලා කියන්නේ අරමුණ මොන වගේද කියලා හොයන සිතක්. ඊට පස්සේ මනස ඇති වෙනවා මනෝ ద్వාර ආවර්ජන කියලා සිතක්. ඒ කියන්නේ මනස කියන දොරම මතක් කරන එක. ඒකට කියනවා විවස්ථා දාග සිත කියලා. ඒ කියන්නේ අපේ නම් පාර්ලිමේන්තුවේ තියෙන මොන හරි වුණාම මේක තමයි තීරණය කරන්න මේ ක්‍රමයක් තියෙන්නේ. අනිත් වගේ අපේ තියෙන මනසේ ක්‍රමයක්. ගින්දර ඇති වුණොත් ළඟින් ඉන්න හොඳ නෑ ඈතට යන්න ඕන. ලස්සන දෙයක් නම් ළඟට යන්න ඕන. ගන්න දෙයක් නම් ළඟට යන්න ඕන. එහෙම කියලා තියෙන. අන්න ඒකෙන් තීරණය කරනවා මොකද්ද ඊළඟට කරන්න කියලා. විවස්ථා දාගසිත කියලා. ඒ කියන්නේ වොට්ටපන සිත කියලා තමයි පාලින්
කියන්නේ.
මොලේ සිතිලියට ගන්න ඒ විද්‍යාව. දැන් මොලේ සුසුම්නාව යයින් කළා. දැන් හෘද වස්තු රැවිල තියෙන බුද්ධාගම නේද?
හෘද වස්තු නෙමෙයි කියන්නේ.
හෘද වස්තු නෙමෙයි. හෘද වස්තු උඩ හෘද වස්තු ඇතුලේ පිරිසිදු ලේ තියෙන පැත්තේ ඒ ලේ වල ගෑවි නොගෑවි සිනලු මනස කියලා ඉන්ද්‍රියක්.
හැබැයි පුරි ඉන්ද්‍රිය වල අඩන් කිලෝමීටර කියලා තමයි අඩන් කිලෝමීටර නෑ ගෑවි නොගෑවි.
ලේ වල අඩ පතක් කියලා කියන්නේ. ඔව් අඩ කිලෝනා කියලා නෑ. අඩපතක් කියන්නේ කෝප භාගයක් කියලා. එතන අපි බොන කෝප වලින් භාගයක් විතර කෝප භාගයක් විතර පිසුදුලේ හැම වෙලේම මෙතන තියෙනවා. ඔව්
තියෙනවා.
පිසුදුලේ තියෙන්න ඕනලු මේ මනසකින් ඉන්ද්‍රිය ඇති වෙන්න. පවතින.
ඒක නේද දුර්ගයක්ද?
ඔව්. ඇහැ කියන්නේ ඉන්ද්‍රියක් නම් කන කියන්නේ ඉන්ද්‍රියක් නම් ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද කියලා හිතන්නේ. ඉන්ද්‍රිය කියලා කියන්නේ තමන්ටම ආවේනික අරමුණු ගැනීම හැකියාව තියෙන එක. තර ඇහැට අරමුණු ගන්න පුළුවන් මේ පාට වර්ණ වෙනස් වෙනස් වර්ණ අඳුර ගන්න පුළුවන්. හැඩ වෙනස් වෙනස් හැඩ අඳුර ගන්නත්. ඒකේ ශබ්දය ඇහැට දැනෙන්නේ නැහැ. ඒතර ඇහැට ආවෙන එක වර්ණ සහ හැඩ විතරයි. කනට ආවෙන එක ශබ්දයේ තියෙන වෙනස්කම. ශබ්දයේ විස්තරය, ඒ කියන්නේ ගැඹුරුද නැත්නම් තීව්‍රද, එහෙම නැත්නම් සංඛ්‍යාතය අඩුද වැඩිද, ඒ වගේ දේවල්. එහෙම නැත්නම් හඬ අඩුද වැඩිද, ඒ වගේ දේවල්. ඒව තමයි ඒකටයි. ඒ
කියන්නේ හෘද වාසේ අතුළුද ඔබ දෙන්නේ?
අතුලේ පිරිසුදු ලේ තියෙන කැලේ.
ඒක හැම සබ්ජෙක්ටෙම පොදි.
ඔව්.
අයියේ ඉන්න නැතු දැන් ඔය මේ පරිචින්ගේන් වල ගන්න දේවල් ඇනලයිස් කරන්න දැන කියලා ගන්න වෙන්නේ.
ඇනලයිස් කරන්න දෙතනම තමයි.
එතකොට ඒක ඒකට ඉතින් දැන් ඒක අවයවයක් නෙමෙයි.
ඔය
නෑ නෑ ඒ ඒකේනුත් අරමුණු වෙනම ගන්න පුළුවන්.
ඒකේ මෙනුව
එයා ඒ කියන්නේ දැන් මම කිව්වොත් එහෙම පෘථුවිය දැකලා තියෙනවා කියලා කවදාකවත් හඳට ගිහිල්ලා පෘථුවිය දැකලා නෑනේ. එහෙනම් දැන් ඒ දැක්ක ඇහෙන් දැක්ක රූපයක් මතක් කරලා ඔයා හිතා ගන්නවා මේක මේ වගේ එකක් වෙන්න ඇති හඳට ගිහිල්ලා මේ පෘථුවිය කියන්නේ මේ වගේ එකක් වෙන්න ඇති කියලා. ඒතරේ මනසට අරමුණ අපි කිව්වොත් එහෙම සූර්යයා මොන වගේද කියලා හිතා ගන්නවනේ හිතෙන්. ඇහෙන් දැකලා නෑනේ කවදාකවත් සූර්යයා. ඒ හිතාගන්නේ මනසට දැන් මං කියාගෙන ආවේ කියලා ඉවර කරන්න බැරුණා. දැන් නහයට තියෙන්නේ ගඳ සුවඳ දැනගැනීම හැකියාව. දිවට තියෙන රසායනික රස දැනගැනීම හැකියාව. කයට තියෙන්නේ ස්පර්ශය. ඒ කියන්නේ සැප දුක සහිත මේ තද බව මුදු බව උණුසුම සීතල වගේ දේවල් දැනගන්න. මනසට පුළුවන් ඉන්ද්‍රිය පහෙන්ම අරමුණු කරනව දැනගන්නත් පුළුවන්, ඒවෙන් බැරියවත් පුළුවන්. ඒ නිසා තමයි නිර්වාණය අරමුණු කරන්න පුළුවන්. ඒකයි මනසට ඒ මනසකින් ඉන්ද්‍රිය හැකියාව තමයි අනික් පහෙන්ම කරණේවත් කරන්න පුළුවන්, අරමුණු කරන්න පුළුවන්. ඒ පහට බැරියවත් අරමුණු කරන්න. ඒ තරම් බලවත් ඉන්ද්‍රිය තමයි මනස. ඒක තමයි කියන්නේ මනෝපුබ්බංගම ධම්මා. ඒ කියන්නේ මනස පූර්වා පෙරට එනවා. ඒ කියන්නේ මේ අපේ තියෙන ඉන්ද්‍රියන් 6න් මනස කියන එක තමයි ප්‍රබලම. මොකද සාමාන්‍යයෙන් අපි දැන් ඔය කියන චෙස් ක්‍රීඩාවක කිව්වොත් එහෙම සමහරිටකොට මේ අතර යන්න පුළුවන්. සමහරිටකොට මේ අතර යන්න පුළුවන්. ඒත් ඒ රජිනක් කියලා ඉන්න හැම අතරම යන්න පුළුවන් ඕන දුරක්. අන්න ඒ වගේ මනස කියන එක අනිත් එක්කෙනෙකුට කරන්න පුළුවන් වැඩේ කරන්නත් පුළුවන්. ඔක්කොටම වැඩේ කරන්න පුළුවන් වැඩේ කරන්නත් පුළුවන්. ඒගොල්ලන්ට බැරි වැඩ කරන්නත් පුළුවන්. එහෙනම් ඉන්ද දිගට නැන්නේ. දැන් එතකොට දැන් මේ උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත කියලා කියන්නේ ඇහෙන් ගන්න අරමුණ හෘද වස්තුවේ ගන්න සිත. උපේක්ඛා සහගත සම්තීර්ණ සිත කියලා කියන්නේ ඒ ගන්න සිත අරමුණ නැවත හොඳට හොයලා බලන සිත. ඊට පස්සේ හිතක් ඇති වෙනවා මනෝද්වාර ආවර්ජන සිත කියලා. අන්න ඒකට පස්සේ තමයි තීරණය කරන්නේ කුසල් කරනවද අකුසල් කරනවද ක්‍රියා කරනවද කියලා. රහතන් වහන්සේලා විතරයි ක්‍රියා කරන්නේ. අනාගාමී වහන්සේලාත් කුසල් හෝ අකුසල් කරන්න ඕන. ඒ නිසා දැන් අපි සම්බන්ධයෙන් කියනවා නම් කුසල්ද අකුසල්ද කියලා තීරණය කරනවා. කරාට පස්සේ කුසල් හරි අකුසල් හරි සිත හතක් ඇති වෙනවා. මේ හිත හතක් ඇති වුණාට පස්සේ ආයි භවංග සිත ඇති වෙනවා. හරි මම මේ සරලව කිව්වේ. ඔහොම විස්තර කරලා චිත්ත වීති කියලා වෙනම කාණ්ඩයක් තියෙනවා. ඒවා මේ වෙන වෙන හැටි වෙන වෙනමම කියලා තියෙනවා. චිත්ත විදි බර ගන්න කියලා දෙනවා. දැන් ඔතනදී මේ ජවන සිත් කියලා දැන් කුසල්හරි අකුසල්හරි හතක් ඇතිවීමේ ඒ සිත්වල පළවෙනි සිතේ චේතනාචෛසිකය තමයි විතදම වේද කර්ම කියලා පළ දෙන්නේ. අන්තිම සිතේ චේතනාචෛසිකය තමයි උපපජ්ජ වේද කර්ම කියලා මරණ මොහොතේ මතක් වෙලා එන ජීවිත උපද්දවන්නේ. මැද පහ තමයි ආත්ම කෝටි ප්‍රකොටි ගණක් යහට ඉස්සරහ ගිහිල්ලා රහත් වෙලා කුණම් පානකම් පල දෙන්න පුළුවන්. අපරාපරිය වේද කියන්නේ. ඒක බලය ගොඩක් වැඩි කියන. ඒ කියන්නේ බලය වැඩි වෙලා ආය අඩු වෙනවා කියලා කියනවා. එහෙනම් ditthadam වේද කර්ම කියන එකේ බලය අඩුයි. ඒ හින්දා දැන් ගොඩක් විට මේ ජීවිතේ කරන දේවල් මේ ජීවිතෙන් පල දෙන්නේ නැහැ. උපවජ්ජ වේද කර්ම පල දෙන්න පුළුවන් ඉතින් මරණ මොහොතදී එකක් විතරනේ. ඒ කියන්නේ දැන් තප්පරයකට කෝටි ප්‍රකොටි ගණක් චිත්ත වීදි යනවානේ. එතකොට දැන් උපදිච්ච දවසේ ඉඳලා අද වෙනකම් කරපුව දැන් අද මරුණොත් දැන් ඒ කොච්චර සම්භාවිතාවක් තියනවද එක කර්මයකට එන්න. ඒ හින්දා තමයි කියන්නේ ඒ ඒ වට ගරු කර්ම ඉස්සල්ලා අවස්ථාව ලබා ගන්නවා. ඒ කියන්නේ මොකද ඒවයි බලය වැඩි. يعني
ධ්‍යාන තියෙනවා නම් මාර්ගඵල තියෙනවා ඒවා ඒවා තමයි ධ්‍යාන සිත් තමයි කුසල පැත්තෙන් කියලා කියන්නේ. අකුසල පැත්තෙන් කියන්නේ ආනන්තර පාප කර්ම තියෙනවා නම් අනිකට ඉඩ දෙන්නේ නැහැ ඒගොල්ලෝ. මොකද ආන අන්තරය කියලා කියන්නේ අතරක් නැතුව. ඒ කියන්නේ හිඩසක් නැතුව ඵල දෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේ ඵල දෙන්නේ නැතුව ඊළඟ ජීවිතේ ඵල දෙනවා කියලා ගන්න නැහැ. ඒ කියන්නේ මේ ජීවිතේ අම්මාව මරලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඊට පස්සේ අපාය යන්නේ නැහැ. ඉස්සල්ලාම අපායි ගිහිල්ලා තමයි ඊටු ටික බලන්නේ ඊට පස්සේ. ඊට ලැබෙන්නේ නැහැ.
ඒ උපජේ වේදනේ කියන්නේ අන්තිම ජවසිතේ ඇති වෙන දේවල් දෙවනි භවෙදිත් ඵල දෙනවද? එහෙමද නැත්නම්?
දෙවනි භවයේ උපද්දවන්න වන්න බලපාන.
එතන දෙවනි භවයේ බලපාන්නේ නැද්ද ඒක?
අර පතේ දෙවනි භවයේ බලපාන්නේ.
මට මතක දෙවනි භවයේ ආවේරි බලපාන ඊට පස්සේ නැද පහ දෙවනි භවයේ
යනවා. පස්සේ ඉතින් ඉපදුනා කියන්නේ
ඉපදුනාට පස්සේ උපවජ්ජ වේදනිය කියන එක දෙවෙනි ආත්මේ තමයි විඳින්න
හම්බෙන්නේ.
විඳින්න හම්බුනොත්.
ඔව්.
හම්බුනොත් විඳින්නේ දෙවෙනි ආත්මේ විතරයි. එතනින් එහාට යන්නේ නැහැ.
එතකොට පරිය
අපරාපරිය වේද.
අපරාපරිය තුන්වෙනි භවෙන්නේ.
තුන්වෙනි භවෙන් එහාට ආයි පින්නම් පානකම පළ දෙන්න.
දෙවෙනි භවෙන් ඉඳලා නේ ආයි තුන්වෙනි
භවෙන්. ඔව් දෙවෙනි භවෙත් පළ දෙන්න පුළුවන් ඉතින්. එහෙනම් බෑ කියලා එකක් නැහැ. දෙවෙනි භවෙ බල දෙන්න බෑ කියලා එකක් නැහැ. ඒක ශක්තිය වැඩි. ඉතින් බල දෙන්න බෑ කියලා එකක් නෙමෙයි තියෙන්නේ. ඊට වැඩි ශක්තිය වැඩි හිඳ ඉස්සරහට යනවා. මොකද?
එතන අර තීරණය කරන එක තමයි එතනදී උපපාචා කරිය කියලා කියලා.
ඔව්.
ඉතින් අර කලින් මේ මෙතනට ඇවිල්ලා විපාක දෙන්න පුළුවන් දෙවෙනි.
ඉතින් ඒ හිඳ දැන් මේ සිද්ධ වෙන හැටි සාමාන්‍ය දල වශයෙන් හිතාගත්තට පස්සේ මේ සිත්තික කරගෙන යනකොට ඉස්සරහට දැන් ආයෝ කතා කරන්න එනවා. දැන් මේ අපි කතා කරේ අහේතුක සිත් 18න් අකුසල විපාක 7 ගැන. අහේතුක විපාක අහේතුක සිත් 18න් අහේතුක අකුසල විපාක 7 ගැන කතා කරේ. ඒකෙන් පළවෙනි එක තමයි උපේක්ඛාසගත චක්කු විඥාන සිත, උපේක්ඛාසගත සෝත විඥාන සිත, උපේක්ඛාසගත ඝාන විඥාන සිත, උපේක්ඛාසගත ජීව විඥාන සිත, ජීවා විඥාන සිත, දුක්ඛසගත කාය විඥාන සිත, උපේක්ඛාසගත සම්පටිච්ඡන සිත, ඒ කියන්නේ බාර ගන්න සිත, උපේක්ඛාසගත සම්තිරණ සිත, ඒ කියන්නේ හොඳින් බලන සිත. ඒ හත ඇති වෙන්නේ අකුසල් සිතක විපාකයක් වශයෙන්. එහෙමයි කියන්නේ. ඊට පස්සේ තියෙනවා අහේතුක අකුසල අහේතුක කුසල විපාක 8ක්. මේ වගේම 7ක් තියෙනවා. හතක් තියෙනවා මේ දැන් හතනේ අර තිබ්බේ. ඒ හත වගේම හතක් තියෙනවා. ඊට අමතරව ඒ හතෙන් දුක්ඛ සහගත කාය විඤ්ඤාණ සිත වෙනුවට එතන තියෙන සුඛ සහගත කාය විඤ්ඤාණ සිත කියන්නේ. ඇහි ඇතින සිත නම් උපේක්ඛා සහගත චක්කු විඤ්ඤාණ සිතම තමයි. මොකද එතන ඇහිදී රස විඳින්නේ නැති ඉඳා. හිතෙන් තමයි රස විඳින්නේ. ඒ ඉඳා ලෝභ සහගත සිත ඇති වුණොත් සෝමනස් සහගත වෙනවා. ඔව්. හැම බලනක මනසින් තමයි රස විඳින්නේ. ඒ මනසෙන් රස විඳින හිඳ තමයි අර ජවනසිට වලින් තමයි ඇහැ කරකෝලයි බලනවා නම් බලන්නේ. ඒ කියන්නේ දැන් ඒ ජවනසිට කියලා කියන කුසල් අකුසල් ක්‍රියාවලින් තමයි අතපය හොලවන්නේ. එහෙම නැත්නම් ඇහැ හොලවන්නේ. එහෙම නැත්නම් නැවත ඒ ගැන මතක් කරන්න ඕනේ කියලා හිතන්නේ. එහෙම නැත්නම් ඇවිදින්නේ. අපේ ඒ සිත් වලින් තමයි බුද්ධ ආගමේ හැටියට මේ සියලුම අංග ප්‍රත්‍යංග වැඩ කරන්නේ. ඒ කියන්නේ බඩ වලවල් වැඩ කරනවා නම් හෘද වස්තු වැඩ කරනවා නම් ඒ ඔක්කොම සිත්වල බලයෙන් තමයි වැඩ කරනවා කියන්නේ. ඒ සහරද මේ මනස කියන්න පුළුවන්. සිත්වලින් තමයි ඔක්කොම වැඩ කරන්නේ. මනස වැඩ කරන්නේ නැහැනේ. මනස කියන්නේ ඉන්ද්‍රියක් විතරයි. මේ මනස කියන ඉන්ද්‍රිය උඩ සිත් ඇති වෙන. සිත් තමයි ශක්තිය කියන්නේ. මනස කියන්නේ ශක්තියක් නෙමෙයි. ඒක ඇති මානසික ශක්තිය කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරයේ පාවිච්චි කරන ශක්තිය සිතවිලි වල තියෙන ශක්තිය. එතකොට ඒ සිත කියන්නේ ශක්තිය. ඒ සිත උඩ ඇති වෙන චෛතසිකක් වෙන වෙනම ශක්තිය. චෛතසික කියලා 52ක් තියෙනවා. ඒක තමයි කරේ නැහැ. ඒක පළවෙනි දවසේ ආව නැති ඉඳ පැරලෙන්නේ. තාම ඉස්සහල ඒක කරනවා. චෛතසික කියලා කියන්නේ සිතේ ගුණ වලට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, සද්ධාව කියන්නේ චෛතසික වලට. ඒව ශක්ති විශේෂ. ඒවෙන් චේතනාව කියන චෛතසිකේ තමයි ශක්තිය වැඩිම කියලා කියන්නේ. ඒක තමයි ඒක පළ දෙන්නේ. චේතනාම් බික්කෝයි කම්මං වදාමි කියලා කර්මය කියලා හඳුන්වන්නේ චේතනාව කියන එකට. සිත නෙමෙයි පළ දෙන්නේ චේතනාව පළ දෙන්නේ. සිත පළ දෙන්නේ නැහැ. ඒ සිතේ තියෙන චේතනාව තමයි පළ දෙන්නේ. ඉතින් මේ මානසික ශක්තිය කියලා කියන්නේ සිතේ තියෙන ශක්තිය. එහෙම නැත්නම් සිතයි චෛතසිකයි කොංගෙම තියෙන ශක්තිය. දැන් මෙතන අහේතුක කුසල විපාක කියලා කියන්නේ දුර්වල කුසල් වල විපාක හැටියට ලැබෙන සිත්. ඒ කියන්නේ ප්‍රබල කුසල කුසල කර්ම වල විපාක හැටියට ලැබෙනව නෙමෙයි. දුර්වල කුසල කර්ම වල විපාක හැටියට ලැබෙනවා. ඉතින් මෙතන තියෙන උපේක්ඛාසගත චක්කු විඥාන සිතයි, උපේක්ඛාසගත සෝත විඥාන සිතයි, උපේක්ඛාසගත ඝාන විඥාන සිතයි, උපේක්ඛාසගත ජීවා විඥාන සිතයි, සුඛ සහගත කාය විඥාන සිතයි, කියන ඉන්ද්‍රියන් පහට සිත් පහයි, උපේක්ඛාසගත සම්තීර්ණ සම්පටිච්ඡන සිතයි, උපේක්ඛාසගත සම්තීර්ණ සිතයි, සෝමනස්ස සහගත සම්තීර්ණ සිතයි කියලා. මේ විශේෂයෙන් ප්‍රීතිය වැඩි වුණාම අර බලනකොටම ප්‍රීතිය ඇති වෙනවා. සිතෙන් අරගෙන පළවෙනිසරේ බලනකොටම ප්‍රීතිය වැඩිම බලවත් සෝමනස්ස තියෙන එකක් නා. ඉතින් ඒ නිසා මේ සප වේදනාව සහිත සම්තීර්ණ සිතක් වෙනම තියෙනවා කියලා කියන කුසල පැත්ත. මොකද ප්‍රබල කුසල් කරන්න පුළුවන්. මොකද කුසල් අකුසල් වලට වඩා ප්‍රබලයි කියලා ඔප්පු වෙන මේක කාරණයක් තමයි. මොකද කුසල විපාකය බලවත්. නැත්තම් ජීවිත කාලෙම මිනිස්සු මර හිටපු එක්කෙනෙක් සරුවත් හැමදාම එක දානයක් දෙලා දිව ලෝක යන්නේ නැහැ. ඒ මොකද කුසලයේ බලවත් තින්ද. නැත්තම් දහස් ගණන් මරපු අඟුලිමාල ඒ ජීවිතේ රහත් වෙන්න බෑනේ කුසල් බලවත් නැත්තම්. බලවත් කුසල් කරන්න පුළුවන්. හැබැයි ඒක කරන්න මේ කම්ම කුසල් බලවත් වෙන්නේ නැහැ. බලවත් වෙන විදිහට කරන්න ඕන. කෙරුවොත් ප්‍රබල ලෙස අකුසල් වලට වඩා කුසල් ප්‍රබලයි. එතකොට මේ තියෙන්නේ අහේතුක අකුසල විපාක, අහේතුක කුසල විපාක සිතට. එතකොට අපි අහේතුක සිත 18න් 7ක් අකුසල විපාක, 8ක් කුසල විපාක, 3ක් ක්‍රියා. ක්‍රියා කියලා කියන්නේ මේ ශක්තියක් ජනනය වෙන්නේ නැහැ. ක්‍රියා කරනවා විතරයි. ක්‍රියා කියලා කියන්නේ කුසල්වත් අකුසල්වත් නොවන විපාකවත් නොවන සිත් වලට කියනවා ක්‍රියා කියලා. සිද්ධාදී හතරක් තියෙනවා. කුසල් සිත්, අකුසල් සිත්, විපාක සිත්, ක්‍රියා සිත් කියලා. දැන් මේ ක්‍රියා සිත් කියන්නේ අනෙක් කලින් කරපු සිතක විපාකයක් හැටියට ලැබෙන සිතකුත් නෙමෙයි. ඒනට මේ ක්‍රියා සිත කරා කියලා නැවත විපාකයක් ලැබෙන්නෙත් නැහැ. ඒ හින්දා තමයි අපිට ක්‍රියා සිත්. කුසල් කරොත් නම් පස්සේ විපාකයක් ලැබෙනයි හින්දා. අකුසල් කරොත් ඒක විපාකයක් හම්බ වෙනවා. මොකද ඒවැ චේතනාව ඵල දෙන විදිහ එකක් තියෙනවා. මේ ක්‍රියා සිත් වල තියෙන චේතනාව ඵල දෙන විදිහ එකක් නෙමෙයි. අන්න එතකොට ඒකේ තමයි කියන්නේ මේ රහතන් වහන්සේලා ක්‍රියා කරන්නේ රහත් වුණාට පස්සේ ක්‍රියා සිත් වලින් කියලා. ක්‍රියා සිත් වලින් විතරමයි.
එතකොට පුණ්‍ය අනුමෝදනා කරන්නේ
කවුද?
ශරීර මොරණ මහන්සේ.
පින් සිද්ධ වෙනවා. එහෙනම් මේ කුසල් සිත් වලින් නෙමෙයි පින් කරන්නේ. ක්‍රියා සිත් වලින්. දැන් කුසල පක්ෂේම තියෙන සිද්ධාජිත තමයි ක්‍රියා කියලා කියන අකුසල පක්ෂේ තියෙන සිත් නෙමෙයි. අරහත් ඥානය එහෙම නැත්නම් ආසවක්ඛේ ඥානය තියෙන පුද්ගලයෝ ඇති කුසල් කිරීමේද ඇති වෙන්නේ ක්‍රියා කියලා සිද්ධාතිය. කුසල් කරන්නේ නැහැ. මොකද කර්ම රැස් කරන්නේ නැහැ. කර්ම රැස් කරන්නේ රහතන් වහන්සේ. නැත්නම් ඉතින් ඒ කරන කර්ම ආයි ඵල දෙන තව භවයක් ඇති
වෙනවනේ.
එහෙම විශේෂ ඥානයක් ඇති වුණාට තමයි අරහත් කියලා කියන්නේ. රහත් වුණා කියලා කියන්නේ. ඒ රහත් වෙච්ච පුද්ගලයාට වෙනම ඥානයක් තියෙනවා. මේ කණ්ඩ බොණ්ඩ ඉන්න පුළුවන්. හැබැයි ශක්තියක් ජනනය වෙන්නේ නැති ආකාරයට. හිත පාලනය කරලා
තියෙනවා.
විපාක ශක්තියක් නැත්නම් තමන්ට විපාක වෙන්නේ නැහැ. අනුන්ට විපාක වෙන්නේ. ඒ පුද්ගලයාට විපාක වෙන්නේ
නැහැ. ආයි භාවයක් ඇත්තෙත් නැහැ කොහොමද විපාක
වෙන්නේ? රහත් වෙන කලින් ඔබ තේරෙනවා පොඩ්ඩක්. නෑ ඒක තාටි හිතේ. මූලදී ඔක්කොම විසදෙන්නේ නැහැ. යනකොට තමයි විසදෙන්නේ. ඊට පස්සේ මේ ක්‍රියාසිත තුන තමයි මෙතන තියෙන. රහතන් වහන්සේලා ක්‍රියා කරන්නේ මේ සුත්ති තුනේම නෙමෙයි. මෙතනින් දෙකක් කෘතඥයන්ට ඇති වෙනවා. එකක් විතර රහතන් වහන්සේලාට ඇති වෙනවා. උපේක්ඛා සහගත පංචද්වාර ආවර්ජන සිත. මම ඉස්සෙල්ලා හඳුන්වන්නේ මනස ඇති වෙන්නේ මේ මොන දොරෙන්ද ඊළඟ සිත ඇති වෙන්නේ කියලා. පංචද්වාර ආවර්ජන සිත. උපේක්ඛා සහගත. ඊට අමතරව උපේක්ඛා සහගත මනෝද්වාර ආවර්ජන සිත. මං කිය මනසින් බලනවා කියලා මේ විවස්තදාග සිතක් තියෙනවා කියලා. වොට්ටපඩ සිත කියලා කියන්නේත් මේකටම තමයි. ඒක කෘතඥයන්ට මේ සිත් දෙකම ඇති වෙනවා. ඊට අමතරව සෝමනස්ස සහගත හසිතුප්පාදසිත කියලා සිතක් තියෙනවා. ඒ කියන්නේ සතුටු සිතෙන් හසිතය කියලා කියන්නේ මද සිනාවට. රහතන් වහන්සේලා ඥාණයෙන් තොරව hina වෙනකොට තියෙන සිත. එහෙම නැත්තම් ඥාණය සහිත hina වෙනකොට බුදුරජාන් වහන්සේ hina වෙන්නේ නැහැ මේ සිතෙන්. බුදුරජාන් වහන්සේ සිනහ පහළ කරනවා විතරයි. ඒ හින්දා සෝමනස්ස සහගත මහා කුසල් මහා ක්‍රියාසිත වලින් hina වෙනවා. රහතන් වහන්සේලා ඥාණය නැතුව hina. ඥාණය නැතුව hina වෙනවා. බුදුරජාන් වහන්සේ ඥානය නැතුව ක්‍රියා කරන්නෙම නැහැ. ඒ බුදු වෙච්ච මොහොතේ ඉඳලා පිරුණම් පාන මොහොත දක්වාම ඒක ඥානයෙන් තොර සිතක් නැහැ.
ඒකතර හැම වෙලාවෙම හැමදේම පේනවා කියලා කියන්නේ.
නෑ එහෙම කියන්නේ මේ නිගන් නඩ
පොඩි.
හැම ඒ සර්වඥාණයේ කියන අර්ථ දක්වන වැරදි විදියක් නේ හැමදේම හැම වෙලෙම පේනවා කියලා. එහෙම එකක් නැහැ නේ. එහෙනම් ඉතින් තියෙන කසල ගොඩවල් ඔක්කොම පේන්නේ හැම වෙලෙම. හැම මිනිහෙක්ම හැම බඩවැලක්ම පේන්න ඕනේ එතකොට. ඒ කියන්නේ අසෝචි පිරිච්ච තැන් අසෝචි වලවල් හොඳ දේවල් නරක දේවල් ඔක්කොම එක හිතකට අරමුණු වෙන්නේ නැහැ. මේ එක හිතකට එක අරමුණයි එන්නේ. එතකොට එක හිතකට එක අරමුණ නම් තියෙන්නේ සර්වඥාණයේ කියලා එකක් එකසිතක නැහැ. සියල්ල දකින්න එකසිතක් නැහැ. එකසිතක දෙක ආරමුණයි තියෙන්නේ. බුදුජන් වහන්සේගේ සර්වඥා ඥානය ආවජ්ජන ප්‍රතිබද්ධයි කියලා කියන්නේ. ඒ කියන්නේ මතක් කරාම ඒ දේ අවබෝධ වෙනවා. අනාවරණ ඥාන කියන්නේ ඒකයි. අනාවරණ කියන්නේ දැන් මේ බෑග් එක ඇතුලේ තියෙන එක වැහිලා තියෙන්නේ. හිතෙන් හිතපු ගමන් බෑග් එක ඇරලා බැලුවා වගේ පේනවා. ඒ කියන්නේ අනාවරණ ඥානය. ඒක බුදුජන් වහන්සේට විතරක් සාධාරණ වූ ඥානයක්. අනාවරණ ඥාන, සබ්බඤ්ඤ ඥාන කියලා කියන ඒ දෙකම එක වගේ. ඒ වුණාට අර කෘත්‍ය හැටියට කියන්නේ ඒ කියන්නේ අනාවරණ කියලා කියන්නේ කිසිම දෙයක් වැහිලා නැහැ කියන එකයි. ඒක ළඟින් යනවා ඒ දෙකේ තේරුම. ඒ කියන්නේ අනාවරණ ඥාන කියලා කියන්නේ දන්නේ නැති කිසිම දෙයක් නැහැ කියන එක තමයි සබ්බඤ්ඤුත කියලා කියන්නේ. ඒ කියන්නේ සියල්ලම දන්නවා. ඒක සර්වඥා ඥානය කියන එක නැත්නම් සබ්බඤ්ඤුත ඥානය කියන එක අර්ථ දක්වන්නේ යම් පමණ ඥානයද එපමණම ඤෙය්‍ය. ඤෙය්‍ය කියලා කියන්නේ ඥානයෙන් දැනගත යුතු දෙයට තමයි ඤෙය්‍ය කියලා කියන්නේ. එතකොට ඥානය කියන්නේ දැනගන්න ශක්තියට දැනගන්න දේට සමඤ්ඤය කියලා කියන්නේ. යම් පමණ ඥානයද එපමණම ඤෙය්‍ය, යම් පමණ ඤෙය්‍යද එපමණම ඥානෙ තියෙනවා කියන එක තමයි සර්වඥා ඥානය කියන්නේ. සබ්බඤ්ඤුත ඥානය කියන අර්ථ දැක්කේ. අනාවරණ ඥානය කියලා කියන්නේ හිතපු ගමන් මොන හරි දෙයක් තේරෙනවා. ආයි ඒ ගැන වෙහෙස වීමක් නැහැ කියන එක. දැන් සර්වඥ වුණත් සමහරවිට දැන් අපි හිතමු දැන් විනාඩි 5ක් මහන්සිලා තමයි ඒක දැනගන්න ඕනේ කියලා. හැමදේම දන්නවා වුණාට වෙලාවක් යන්නේ නැහැ කියන එක තමයි අනාවරණයි කියන්නේ. හිතපු ගමන් මැරෙනවා. අනාවරණ කියලා කියන්නේ ඒකයි. يعني ඒකට මේ කාලයක් ගත වීමක් නැහැ. ඒ කියන්නේ දැන් කල්ප දැන් සාමාන්‍ය කෙනෙකුට නම් දැන් සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙකුට අනාවරණ ඥාන නැහැ කියලා කියන්නේ දැන් පුබ්බේ නිවාස අනුසති තිබ්බට කල්ප ලක්ෂයට කලින් දේවල් බලන්න එක දිගට කල්ප ලක්ෂය මතක් කරනවා.
තේරෙනවද? පිළිවෙලට
යනවා. අබැයි මහරහතන් වහන්සේලාට නම් චුති ප්‍රසන්දි වලින්ම ගියයි. ඒ කියන්නේ ජීවිතයකට එක සැරයක් හැටියට මතක් කරලා මරණ මොහොත පැනලා ගියයි කියලා කියනවා. හැබැයි සාමාන්‍ය පුතග්ජනෙක් බලනවා නම් මේ චිත්ත පරම්පරාවෙන් බලන්න ස්කන්ධ පරිපාටියට බලන්න ඕන කියලා කියනවා. ඔව් ඒක ගොඩක් වෙලා යනවනේ ඉතින් ඒකට. සම්මා සම්බුදුරට එහෙම එකක් නැහැ. කල්ප කෝටි ප්‍රකෝටි අසංඛ ගණන් අතහැරලා යහට බලතයි. අනාවරණ ඥාන කියලා කියන්නේ හිතපු ගමම ඩග්ගල එක පාට පේන. ඔව්. ඒ අනාවරණ ඥානේ සම්මා සම්බුදුනට විතරයි තියෙන්නේ. හැබැයි ඒකේ නියම තේරුම ගත්තාම දෙකම එක වගේ තේරෙන්නේ. ඒක සර්වඥතා ඥානයයි අනාවරණ ඥානයයි දෙකම එක වගේ තමයි පේන්නේ. ඒනට විශේෂයෙන්ම දෙකක් කියලා තියෙනවා. එතකොට අපි අහේතුක සිත් 18ක් කළා. මෙතන තව සුළුසුළු කරුණු වගේක් තියෙනවා. මේ ඇහැක සිතක් ඇති වෙන්න තියෙන මේ කරුණු සඳහන් කරලා තියෙනවා. මම කිව්වා ඒ ටික මම අන්නවත කියන්න. චක්කු ප්‍රසාදය නොපිරීමවත් ඒ ඇහැකින ඉන්ද්‍රිය ක්‍රියාත්මක වීම. ඒ කියල කියන්නේ චක්කු ප්‍රසාදය කියලා කියන්නේ චක්කු කියන්නේ ඇහැ, ප්‍රසාද කියන්නේ ඇහි තින ඔපේ. රූපයක් සහිත අරමුණක් හමු වීම. ඒ කියන්නේ දැන් චිත්තචෛසික කියනවා අරූපයි. තේරෙනවද? ඒ කියන්නේ මේ රූප කියන්නේ හැඩයක් නැහැ. සිතකට හැඩයක් නැහැ. චෛසිකයකට හැඩයක් නැහැ. වර්ණයක් නැහැ. ඒ හින්දා ඒවා අරූපී ධර්ම හැටියට තමයි හඳුන්වන්නේ. එතකොට ඒ චිත්තචෛසික වගේ දේවල් නෙමෙයි රූප සහිත දෙයක් හමු වෙන්න ඕනේ. ඒකත් ඉතින් ඇහැට දෘෂ්ටි කියන්නේ පරාසයට තියෙන තමන්ගේ ඇහි දෘෂ්ටි පරාසයට තියෙන රූපයක් වෙනවනේ. මොකද දැන් අපේ ඇහැට පේන එක නෙමෙයි දිවසට පේන්නේ. දෙවියන්ගේ ඇස කියලා කියන එක තමයි දිවස කියලා කියන්නේ. දෙවියන්ගේ ඇස මනුස්ස ඇසට වඩා පිරිසිදුයි කියලා කියනවා. පැහැදිලි කියලා කියනවා. ඒ නිසා ළඟ තියෙන දෙයට අමතරව දුර තියෙන දෙයත් බලන්න පුළුවන්. ඒ වගේ දැන් අපි මනුස්සයන් සම්බන්ධයෙන් ගන්නවනම් මේ ඇහැට පේන රූපයක් හමු වෙන්න ඕනේ. ඊට අමතරව ආලෝකයේ තියෙන උණු බලන්න. ආලෝකේ නැත්තම් බලන්න බෑ. ඉතින් දැන් ධ්‍යාන වඩලා මේ දුර තියෙන දේවල් බලන්නේ ඒ කසින ආලෝකය පතරෝල තමයි බලන්නේ. හැබැයි ඒක බලන්නේ ඇහෙන් නෙමෙයි, චක්කු විඤ්ඤාණය නෙමෙයි. ඒක මනසට කෙලින් වැටෙන්නේ. ධ්‍යාන වල දිබ්බ චක්කු කියන ඒ අභිඥා ලැබෙන්නේ විශේෂ ඥාන ලැබෙන්නේ මනස කියන ඉන්ද්‍රිය විතරයි. අනික් ඉන්ද්‍රියන් වල ඒ අභිඥා විශේෂ ඥාන ලැබෙන්නේ නැහැ. මානසිකාර්ය කියලා කියන්නේ බලන තරම් සිහියක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට මේ හැම දෙයක්ම වෙන වෙනම බලන්න පුළුවන් වුණාට දැන් අපිට පුළුවන් නේ දැන් මේ ඇතුලේ තියෙන කැටයමක් වුණත් බලන්න පුළුවන්. කැටයමක් දැක්කම ඒ වෙනට දැන් සාමාන්‍යයෙන් අපි ඇහැ කරකවගෙන යනකොට අපි බලන්නේ පුද්ගලෝ දිහා විතරයි. එහෙම නැත්තම් විශේෂ දේවල් දිහා විතරයි බලන්නේ. මොකද මානසික ආර කියන්නේ බලන්න තරම් සිහියක් දෙන්නේ නැහැ මේක මේ වගේ දෙයක් දිහා. ඒ මානසිකාරය ඕනේ එතන ඒක අරමුණු කරලා සිතක් ඇති වෙනවා. ඉතින් ඒ වගේම හේතු කියලා තියෙනවා. සෝත විඥාන සිත ඒ කියන්නේ කනේ සිතක් ඇති වෙන්න ඒ සෝත ප්‍රසාද වස්තුව පිරෙහෙන්නේ නැතුව හොඳින් ක්‍රියාත්මක වීම. ශබ්ද අරමුණක් හමු වීම කන්සිදුර අවහිර නොවි ඒ ශබ්දය ශබ්ද තරංග හරි මොන හරි පැතිරෙන තරම් අවකාශ තිබීම තිබීම සහ මානසිකාරය අහන්න තරම් සිහිය තියෙන්න ඕන. ඒ කියන්නේ අර භාවනා කරනකොට ශබ්ද ඕන අහන්න නැතු ඉන්න පුළුවන් කියන මානසිකාරයක් නැහැ ඒ වෙලාවට. එහෙනම් ශබ්ද ඇහෙන්නේ නැහැ ශබ්ද තිබුණාට. සිහියක් නැද අපි හිතමු දැන් කවුරු හරි කෙනෙක් මේ හොඳ සමාධිගත වෙලා ඉන්න වෙලාවක් කල්පනා කරොත් එහෙම ඉතින් දැන් කියන්නේ රූප වාහිනිය නරඹන වෙලාවක් තමයි. ඉතින් ඒ වගේ වෙලාවට කවුරු හරි කතා කරත් ඇහෙන්නේ නැහැ හරියට. මොකද මානසිකාරය තියෙන්නේ රූප වාහිනිය. මේ
100ක් තියෙනවා එක එක දෙයක.
ඔව් ඉතින් අර තමන් කැමති શબ્දේනේ අහගෙන ඉන්නේ.
ආගෙන ඉන්නේ. භාවනාවත් ඒක තමයි.
ඔව්.
විද්‍යාවනේ ඉන්න.
ඒ වගේම ඝාන විඥාන සිත් දෙක ඇති වෙන්න හේතු. ඒ කියන්නේ මේ ඇහැ කියන ඉන්ද්‍රිය ඇති වෙන්නේ උපේක්ඛාසගත චක්කු විඥාන සිත් දෙක විතරයි. කුසල විපාක කුසල විපාක. වෙන මොනවද සිත් තියෙන්නේ? ඉතින් මේ තාක් දවස් බලලා තියෙන ওই සිත් දෙකෙම තමයි හැම දෙයක්ම. එහින්ද ඒක තේරුම් ගන්න ලේසි. මනසට ආවම තමයි සංකීර්ණතාවයටපත් වෙන්නේ. ඥාන ප්‍රසාදය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. හොඳින් නිරෝගීව තියෙන්න ඕනේ. ඒ කියන්නේ එළු කුරයක් වගේ හැඩයක් තියෙන තනක් තියෙනවා කියන නහය. ඒකට ගඳ දැනෙනවා කියන සුගන්ධ දුගන්ධ කියන ගන්ධයන් දැනෙනවා කියන. අනිත් එක ගන්ධයක් සහිත අරමුණක් හමු වෙන්න ඕනේ. වායෝ ධාතුවේ උපකාරය තියෙනවා. මේ තමතරව මානසිකාරය තියෙනවා. ජීවහා විඥාන සිත් දෙක ඇති වෙන්න හේතුව තමයි ඒ දිවේ තියෙන ප්‍රසාද වස්තු ජීවහා ප්‍රසාදේ හොඳින් නිරෝගීව ක්‍රියාත්මක වෙන්න ඕනේ. රස සහිත අරමුණක් වෙන්න ඕනේ. රස නැති අරමුණක් බෑ. රස සහිත අරමුණක් වෙන්න ඕනේ හමු වෙන්න ඕනේ. දිවේහි තෙත් ගතිය හෙවත් ආපෝ ධාතුවේ උපකාරයක් තියෙන්න ඕනේ. මානසිකාරයක් තියෙන්න. රස බලන්න තරම් සිහියක් තියෙන්න ඕනේ. සමහරලාට බඩගින වැඩිවෙනද කෑවට පස්සේ ඉතින් ලුණු වැඩිද කියලා ඇහුවාම ආයි මතක නැහැ මොකද මේ හදිස්සි වැඩිවෙනද කාලා බඩගින්න ඉන්න මොකද බඩේ තියෙන වේදනාව ගැන අරමුණු කළා තමයි කාලා තියෙන්නේ ලුණු තියනද බලලා ඒ වගේ මානසිකාරය තියෙන්නොත් නැත්තම් අහුවෙන්නේ නැහැ කෑවට. කාය විඥාන සිත ඇති වෙන්න හේතුව තමයි කාය ප්‍රසාදය නොපිහිලා පිරිහෙන්නේ නැතුව තියෙන්න ඕනේ. පඨවි තේජෝ වායෝ කියන තුනෙන් එකක් හමු වෙන්න ඕනේ. ආපෝ කියන ධාතුව කායට වැටෙන්නේ නැහැ කියලා කියලම තියෙනවා. අපි ඒක පස්සේ බලමු. ශරීරයේහි තද ගතිය කියන්නේ පඨවි ධාතුවේ උපකාරය තියෙන්න ඕනේ කියලා කියනවා ස්පර්ශයෙන්. වායෝ කියලා කියන්නේ වේගය. තේජෝ කියලා කියන්නේ සීතල රසණය කියන එක. පඨවි කියලා කියන්නේ තද බවද මෘදු බවද කළුද කියන එක.
වායුවේ වේගය කාටද?
වායෝ කියලා කියන්නේ වේගය.
නහයට ගන්න වායු ධාතුව තියෙනවා
කියන්නේ. බලමු අපි තව ඉස්සරහට රූප කරනවා. ඔව්. සෙලවෙන ශක්තියට හෝ සෙලවීමේ හැකියාවට තමයි වායෝ කියලා කියන්නේ. වාතයට නෙමෙයි. වාතේ වායෝ ගතිය වැඩි හින්දා තමයි අපි සාමාන්‍ය සූත්‍ර ක්‍රමයට දැන් ජලය ආපෝ කියන්නේ ජලය කියලා කිව්වට මේ අභිධර්මයටම එහෙම කියන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ ජලයම සීතල කරොත් පඨවි ගතිය එනවා කියන අයිස් ගතිය එනවා. ඒ මොකද ඒ එකම ජලය ඇතුළත පඨවි ආපෝ තේජෝ වායෝ හතරම තියෙනවලු. ඒ තියෙන ප්‍රමාණය වැඩි අඩු වුණාම වෙනස් වෙන්නේ. ඒ කියන්නේ දැන් පඨවි ගතිය වැඩි වුණාම අයිස් වෙනවා. ආපෝ ගතිය වැඩි වුණාම දියර වෙනවා. ඒ කියන්නේ ජලය වෙනවා. තේජෝ ගතිය වැඩි වුණාම වායෝ ගතිය වැඩි වුණාම වාෂ්ප වෙනවා. එතකොට ජල වාෂ්ප කියන්නේ විශාල සැලවීම ශක්තියක් තියෙන ජාතියක්. නැත්නම් තාප ශක්තියක් තියෙන එක. ඒ ජලය කියන එකේ ආපෝ විතරක් නෙමෙයි අනික් හතරක් තියෙනවා. ඊට අමතරව අපි දැන් රූප කාණ්ඩේ වෙන මේවා ඉගෙන ගන්නවා. කියන්නේ වර්ණ ගන්ධ රස ඕජා කියලා ඒ හතරක් තියෙනවා. ශුද්ධාෂ්ටක කියලා කියන්නේ ඒවා. ඒ අටම තමයි අඩුම වශයෙන් තියෙන්නේ. මේ තම ආපෝ විතරක් වෙනම තියෙනවා කියලා කොහෙවත් කියලා නැහැ. ඉතින් අපිට ඒ අපි දැන් මේ පොත නිල් කියලා කියන්නේ නිල් වැඩියෙන් තියෙන හින්දා. නැත්නම් නිල් විතරක් නෙමෙයි මේක තියෙන්නේ. ඒක තමයි දැන් අපි පරිගණකයකට මේක දාලා මේකේ නිල් කියලා මේ හොයන්න කියලා ගිහිල්ලා නිල් වලින් මේක අඳින්න බෑ. නිල් වලින් අඳොත් වෙන පාටක් එන්නේ. ඒක තමයි මේ 16.7ක් මිලියන 16.7ක් වර්ණ තියනවා කියලා අන්තිමට හොයාගෙන තියෙන්නේ මේ විද්‍යාවෙන්. මොකද මේ වැඩියෙන් තියෙනක තමයි අපි පේන්නේ. වැඩියෙන් තියෙනක තමයි අපි කතා කරන්නේ. ඒ වුණාට ඇත්තටම අපිට ඔක්කොම ටික පේන. එහෙනම් අපිට මේ සම්පූර්ණ නිල්ලෙහිකුයි නිල් අඩු වැඩි වෙලා තියෙන එකකුයි අතර වෙනස පැහැදිලිවම පේනවා හැට. ඉතින් ස්වභාවික වර්ණයක් ඒ තියෙන විදිහටම නිරූපණය කරන්න එච්චර වර්ණ ගාණක් ඕන කියලා කියන්නේ එකයි. මිලියන් 16.7ක් ඕන කියලා කියන්නේ එකයි. ඒ වෙනසක් තියෙනවා. ඉතින් වැඩියෙන් තියෙන එක තමයි අපි පාවිච්චි කරන්නේ කතා කරන්නේ. නිල්ද කහද කියලා නිකන් වැටෙන ආකාරයට කතා කරනවා.